ධ්‍යාන වෙනයි සමාධි වෙනයි.
සමාධි කියන්නේ හැදී ප්‍රජාල සමාධි කියනවා.
ඒ වගේම කෝටි ගණන් සමාධි කියනවා.
ඒ සමාධි මතන් අපි විවිධ ආකාරයකට අපේ
ආරාධිකුණ ප්‍රමේයයක් මේ අරිස්ථාන කරගෙන යන්නට ඒ අනුවත් මතුවේ.
සමහර කෙනෙකුට සමාධියක් මත වෙන්න පුළුවන් කවුරු හරි ප්‍රියාදී අපි වුණොත් මේ සමාධියේ වලාගෙන යනකොට
මේ ඔළුව නැතිනවා වගේ දැනෙනවා කිව්වොත් එහෙම
එයාට වලාගෙන ඔළුව නැතිනවා දැනෙනවා
ඒක සමාධිය.
සමහර කෙනෙකුට කිව්වොත් අධ්‍යක් නැති වෙනවා වගේ දැනෙනවා මේ සමාධිය වලාගෙන යනකොට කිව්වොත්
එයා ඒ අදහසේ හිටියේ.
එයාට ඒක සමාධිය බෙදවම අධ්‍යක් නැති වෙනවා දැනෙනවා.
ඇඟ නැතිනවා වගේ කිව්වොත් එහෙම ඇඟල තියෙනවා වගේ දැනෙනවා.
එහෙනම් සමාධිය කියන්නේ වැදගත්කමක් තියෙනවා. අපි
අහපු හැටියට, ඉඳාගත්ත හැටියට
ඒ සමාධිය වෙනවා. මම සමහර අය සමාධි ක්‍රම දිනවා හැදීලා. නාසය ළඟ මේ දැනෙන ස්වභාවයක්,
නරල ළඟ දැනෙන ස්වභාවයක්,
ඇයිදන ළඟ නරල මේ අපි දැනෙන ස්වභාවයක්,
ඉස්මුදුරට දැනෙන ස්වභාවයක් ගැන
මෙහෙමත් මේ ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ධ්‍යානවලට පෙන්නන
මේ දේශ ගැන හිතලා ඉන්නවා.
ඕහම ධර්මස්ථාන වන්නයකට
ඒ જાතිය සමාධි ලැබෙනවා.
ඒ කියන්නේ උඩ කොට යන්නේ නාස ළඟ ඉඳී හිටියා වගේ,
නරල් ළඟ ඉඳී හිටියා වගේ, ඔය මුදුරේ ඉඳී හිටියා වගේ ඔය එකේ දිහින් දැන්නේ.
බුදුරන් වහන්සේ ධානයේ ලක්ෂණ දෙන්නවා කියලා. ඉතින් අපි දකින්න ඕනේ මේ ධාන ලක්ෂණ අපිට මතුවුනේ කියලා. දැන් කලින් කලින් ඉහළ යෑමට දැන් අපි කිව්වෙත් කොහොමද?
අපේ ඇවිත් ඉතලා එක්තරා මහත්මියෙක් ඇවිල්ලා කිව්වා එයාට යන්න පුළුවන් කම නේව සංඥා නාස සංඥා කියලා නේද?
වාස විචාර කරන කොහොමද වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ආදීරකන ගමී අනුව ශරීරයේ උපදින නවතිනවා කියතනද. ඒ අධ්‍යයන ආකාරය. ඒක ඉතලා පිළිවෙලට හිරදාක සමාධිය කර
නාසය ළඟ හිටයි දෙනවා.
ඊළඟට දැන් ඊළඟ හිය ඉස්නවා. නරලෙට හිටයි දෙනවා.
ඉපස් ඉක්මොදුරේ හිටයි දෙනවා මේ තත්ත්වෙටපත් වෙනවා.
ශරීරයේ කියන බව දැනෙනවා. වැඩි නෑ දෙකක් තියා ගන්න මේ අතර දිය.
ඊට පස්සේ උඩට යනවා දැන්.
ඒ ඉහළට අලෙන් තේරෙන හතරකට ඉන්නේ කිව්වා.
දැන් මේ විදිහට අර්ථ සමාපත්තිය මෙයාට වැඩිලා තියෙනවා කියන අය විදිහට කියනවා.
දැන් මේ යටි යන්නේ ප්‍රේමි.
ඒක සමාධිය තමයි. සමාධි කෝටි ගණන් තියෙනවා කියන්නේ ඒකයි.
ඉතින් මේ කියන්නේ සමාධිය අපි අදිස්ත්‍යාර කරන
හැටියට හිතනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
දස විභාවවල සමාධි 10ක් තියෙනවා දියත් ලබනවා.
පෙර දිශාව සිහි කරගහම ඊට පෙර දිශාව කියන්නේ.
අරිම දිශාවට යනවා.
ලකුණු දිශාවට ගිහින් හිත ලකුණු දිශාවට ගිහින් ඉඳිනවා.
එන්නේ දිශාවට යනවා. ඒකත් තමයි තියෙන්නේ.
ඉදිරිපස්සේ හිතුව ඉදිරිපස්සේ දිනනවා.
උතුරු පැත්තේ හිතුව උතුරු යනවා. වහාද මත්තක ඊටත් හිතුව ඊටත් හිතුව.
යට පැත්තේ හිතුව යට පැත්ත දිනනවා. උඩ පැත්තේ හිතුව උඩ පැත්ත දිනනවා. හිත ඒ පැත්තට ගිහින් ඉඳිනවා.
ඒවත් සමානයි. එන්නේ සමාධි කියන එකයි
ධානය කියන එකයි දෙකක්.
ය සමාධි හොරියන් කියන අදියේ.
එක හිත හිතුව ආකාරයන්ගේ සමාධි ගන්නකොට
දියත තියෙන සමාධිය කියන එක දිය තමයි නෑ.
දියත් සමාධිය වෙන්නේ දියතට දෙන්නේ.
හැබැයි කියන්නේ කටකොලනවා එන මේ දැල්නවා නේද? වෙනවා නේද? මේ කතා කරනවා නම් කතා කරන එක ඇහෙන්නේ. දැන් අමනුෂ්‍ය කතා කරන එක දියත් සමාධිය ලැබුණොත් අමනුෂ්‍ය අපි වෙනවා.
කතා කරන හැටි වෙන අත පායලින් කියන එක මේ වෙන්නේ
ඒ හලකුණු පේනවා. අර කටකොලනම හඳ ඇහෙනවා.
හඳ ඇහෙනවා ගානේ යොමු කරේ ඉඳලා සමාධිය වලට තන් දිව කන් සමාධිය වලට.
ඒකවල කියන්නේ
දිවස පහල කරනකොට දිවකණ්ඩිය මොකලොත් එහෙම අද ඇහෙනවා කියන එක නේද? ඒ
දෙයන් සමාන කියන්නේ ඒක විදිහයි.
ඒක ඉදිරිපැත්තට වැඩොත් ඉදිරිපැත්තේ කියන එක ඇහෙනවා. අපිට මේවා
හරහට ඒවා දෙපැත්ත ඒවා ඇහෙනවා.
ඒ පැත්තට හිත බලන්න ඕනේ. ඒ වගේ සමාධි කොහොටි ගානක් හදෙනවා කියන්නේ ඒක.
මේ මේවාගේ සමාධි කියන්නේ ගයි ධ්‍යාන කියන්නේ දෙකක්.
දැන් මේක තේරුම් ගන්න ඕනේ.
සමාධි වැඩුවාට වැඩුවා ආකාරයෙන් සමාධි දෙක.
සමාධි කියන්නේ ධ්‍යාන නේද? ධ්‍යානයි සමාධිය කියන්නේ ක්‍රම දෙකක්.
දැන් මේකේ දකින්න ඕනේ
දැන් ওই දකින්න සමාධිය දැන් අපි හතර වෙනි සමාධියේදී මේ අනාකාරයේ දැකපු දෙයක්
වෙනවා. දැන් මේක ඉගෙනගෙන ඉහෙලට අවස්ථාවෙන්
අවස්ථාවෙන් මේ සත්‍යයෙන් දක්වලා තියෙන ඉහෙලට ගිය අවස්ථාවක්.
දැන් අපි දැන් ශරීරයේ සුවේ දැනෙනවා.
ඒක බලන්න ඕනේ. දීතිය දැනුණාද? සුවේ දැනුණාද?
ඒක ඉන්ටර්ගත කරනවා.
දැන් ධ්‍යානාංග භාවයෙන් කරන්න ඕනේ. ධානාංග භාවයෙන් කරනකොට දැන් අපි ගිය සමාධියෙන් අපිට ඒක කරන්න පුළුවන්. දැන් ඉහළ පත්තු කර ගියා වගේ දැන් ඉත ඉහළට ගිහින් නවතිනවා.
ඊළඟ මට්ටමට ගිහින් ආයෙ නවතිනවා.
හැබැයි පළවෙනි පත්තුවට ගියාම එන සවිදක්ක, සවිචාර, ප්‍රීති දුක ඒකාගතා කියන ධානාංග පහ විග්‍රහ කරන්න පුළුවන් ඉන්නේ දැන් ඉන්නේ.
පීඩියයි සුඛයයි දැනෙන්න ඕනේ විශේෂයෙන්.
ඒ පීඩියයි සුඛයයි දැනනහම පීඩිය ඉතින් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ශරීරයේ අස්සක් මුල්ලක් නැහැ පීඩිය සුඛයෙන් දෙමාරක්. අපි උඩට ගියා වගේ දැනෙනකොට පස්සෙ.
අපිට මේ ශරීරයේ අස්සක් මුල්ලක් නැහැ පීඩිය සුඛයෙන් දෙමාරක
ස්වභාවය දැනෙන්නේ කොහොමද? දැනනවා. විතර බලන්න. බුදුන් වහන්සේ ප්‍රථම ධ්‍යාන සමාධිය ගැන දේශනා කරනකොට වෙනවා.
නාන්න ගන්න ඒ කාලේ ගන්න වයිතර.
අදින් කිව්වේ මම ඒකෙන් පොතු
ඔයගේ දේවල් අරේ මැටි. කොම ගොම
එක එක දේවල්. අලන් හිතර අඹර. අදලා.
අබල අපි මිනිස් අඹරනවා වගේ මිනිස් ගුලිය හදනවා වගේ එක්තරා
නාන තුමු ගුලියක් හදනවා. මේක අබල නිකන් දැක්කේ නිබ්බහම.
මේ ගුලියම වතුරෙන් දිස් වෙලා තියෙනවා. හැබැයි වතුර අහගෙන වැස්සෙන්නේ නැහැ.
මේ අත්තක් හොල්ලක් නැහැ වැඩෙන් සිද්දලා තියෙන කොහොමද ඉරුවා මේ.
ප්‍රථම ධානයේදී මේකයි ප්‍රේතියෙන් සුගෙන් අන්නේ ආකාරයෙන් අත්තක් හොල්ලක් නැහැ කියලා ඉන්නේ.
මේක ඉන්නේ පැතිලයි.
ඒක තියෙන්නේ කය තුලයි.
දැන් ඉතින් යාමක් කියලා නේද?
ඒතර අපි හිතලා බලන්න ඕනේ ඉහළට යනවා කියන එක සමාධිය.
ධානය කියන්නේ
අර ප්‍රේතිය සුගේ මුල් කය තෙමාගියේ සුගෙන් කය දැනි දැනි තියෙන්නේ. මේ භාවනා කරන වෙලාවේදී
ඉඳට ගියහම ඒ පීඩියෙන් කියන කාරක දෙයයි.
ශරීරේ නොදැනියන. ඒ පීඩියෙන් කියන්නේ මොකක්ද? දැන් කායක පීඩියයි සුඛයයි ශරීරේ නොදැනි ගියහම දැනෙන මොකේද? ශරීරේ දැනෙන්නේ නැති.
ඒ විද්‍යානාවෙන් කරද කරකින් කියනවා කියනවා.
චතන ධානයේදී කරද කය පීඩියෙන් සුඛයයි කරද කරන්නේ මතු එකයි.
මතුලේ කය පීඩියෙන් සුඛයෙන් තින්දල් කියනවා.
අසක් මුල්ලක් නැහැ.
එතකොට දැන් අපි හිතන දැනෙන්නේ කියන ගැටහනක නෑ විතර.
මේ ප්‍රථම ධානයේදී ඇතිවෙනා පීඩිතිකේ කායිකයි.
ඒ කායික පීඩිතිකේ කියන්නේ
කාය දැනෙන තුරියම විතර ආවද?
දැන් ඉතර බලන්නකෝ. මේ ධ්‍යානහන්සේ දේවනා කරලා කියන ධ්‍යානාංග වල
ස්වභාවයක් ඇත්නම් ඒ බෙන් රති විච හැටියට එනවාද කියලා බලන්නකෝ.
සමාධිය අර විදිහේ.
ඔව් කාය දැනෙන තුරියilla විතර දෙක ගියහම අපි එහෙම සමාධියක් තියෙනවා.
ඒක අපි දාන
වීතිය සුඛය කියන්නේ හරකකයි දිමාන වීතිය සුඛය අපි ප්‍රථම ධානයේ නැතුව අපි කොහොමද ඉන්නේ හැදයක්.
අපි කියන්නේ නැති දේශනා කරේ ප්‍රථම ධානයේට
මේ කරකකයි වීතිය සුඛයෙන් අර කියන ආකාරයෙන් තියෙනවා.
ඒක වැදගත්. ඒ කියන්නේ ඒකම වීතියයි සුඛයයි අපි දැනගන්න පුළුවන් දේ මනසට.
මනස උඩට ගියා කරකකයි කයි වෙන්නේ කියලා.
ඒකවල දැන් ඒක සමාධිය. සමාධිය වෙන තරම් තියෙනවා.
ප්‍රථම ධානයේ කියන පරිදක්ක කවිචාර ප්‍රීති සුඛ ඒකාගතා කියන මේ විදිහ.
ලැබුණා. ඒ විදිහට කය හොඳට
වැටහෙන අවස්ථාව. මස්ලේ කය වැටෙන අවස්ථාව.
මස්ලේ කය නොවැටෙන අවස්ථාවට ප්‍රථම ධානයක් නැහැ. ප්‍රථම ධානයේ මේ මස්ලේ කය හොඳට
වැටහෙන. ඒ මස්ලේ කය ප්‍රීතිය සුඛයෙන් දෙවිදයක්.
ඉල්ලා හිටිනවා. අත්පත් මුල්ලක් නැහැ. උඩ බැලුවක්, යට බැලුවක්,
කය බැලුවක්, හත පාය බැලුවක්, ඇඟිලි බැලුවක්,
මේ පුදුලකට නැරක බැලුවා. මෙමුකරි යොමු කරගන්න හැමතැනම තීජින්
උඹෙන් දෙවිද. තීජින් විලෙන් විලෙ ඇලි නැගිනා වාගේ
මේකේ මතුවේ වෙනා ගෙනෙන්න ගන්න සිදු වෙනවා.
මේ හරියට යමක රැල්ලක් නැගිනා වාගේ.
හරි විදිහට හරියට හරි නැගිලා කියනවාලු තීජේ දැයි. මූණට වැඩි පිළිදේ. ආයෙත් සිදුවේ දැයි.
මූණ පිපුනම් බාරක් වාගේ තීජින් විනාගිලායි.
ඒ මොනක් නැගෙන සත්‍යය කාලෝමේ
කාලෝකේ නැතත් දීති හැකියි දීතිය.
ඉතියක් බාහක සත්‍යනේ මුළු හැම හැමදේම නිවිදියා අසත් ලක්නවා.
දෙවෙනි උඩ යෑමක් ඒකට සම්බන්ධයක් නැහැ.
දැන් අපි ලබා ගන්න මේ ප්‍රථම ධානයනේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්ම පිළියන්න බෑ. ඒ ධර්මයේ පිළිනම් ලබලා තියෙන සමාධියක් නේද? ධානය නෙමෙයි. ඒකත් ධානය දැනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මුලේ හපත් නැගේ හපත් අගේ හපත් අර පහයිසයි යන්නේ නැහැ කරන ආකාරයෙන් පරිවිදිනවා. එහෙනම් මේකේ ආශ්‍රයයක් අඩු වැඩි කරලා හිතා අපි ගන්න විදිහ නෙමෙයි. විද්‍යාන් වහන්සේ ප්‍රථම ධානය ලැබෙන්නේ
මෙහෙමයි කියවනම් ඒ විදිහටම ලැබෙන්නේ.
එහෙනම් නැත්නම් ඒ ප්‍රථම ධානය නෙවෙයි අමාරු ප්‍රමාණය කියනවා.
යම් යම් හපත්ය. අමාරු ලබන්න පුළුවන්.
ධානාංග විතරනොත් කල්පනායේ ප්‍රීතියෙන් සුගෙන් සේවයන අලුතෙන් ප්‍රථම ධානයේ දීති ධානාංගයයි දුක ධානාංගයයි අපි කොහොමද ගන්නේ? ඒක කරන්නේ කොතනින්ද? ඒක අරගෙන මනුගුල ධානය නිමින් ලැබෙන සමාධිය ලැබෙනවා. දැන් ඔක ගාක් අතුල ගන්න මේ සමාධි ධානයයි කියන එක මතුලව ගන්න. ඒක නිවිලා තියෙනවා. සමාධිය වෙන එකක් ධානයේ තව එකක්. ධානයේ ඉහත සුබ විහරණය. ඉහත මේ කියන්නේ ඉන්න ජීවත් වෙලා ඉන්න තාක්කල්. මේ වේද ඒ දින විතර බලමින් කොට. ඒ පීඩිය සුබ ඊළඟට පීඩිය වෙනකොට මුළු ශරීරයෙන් පුතේ දිනාන අවස්ථාව දෙන්නේ අවස්ථාවක.
තවත් මේ කල් දෙකයි අත්හැරන්නේ දෙවෙනි දහයෙන් දෙනකොට.
දෙවෙනි දහයෙන් පෙන්ලා දෙන්නේ අරියනේ වැඩි වැස්සා ගහලා.
මහ වැහි ගහලා ඉතින් පැහැුවට පස්සේ උල්පත් ඇදලා පැහැුවට පස්සේ.
ඉතින් වතුර වැඩි වතුර එක දෙන්නේ. මේ හැටි අල්කාරාලින් හැටි වතුර එක දෙන්නේ නැහැ.
නමුත් ඉඳක පොගුණක වතුර කඩමත්තමට දිරීලා.
මිත්‍යලෝ පවතුන. වතුර ගහලා.
මෙන්න මෙයාගේ මේ ශරීරේ සුපේ තෙමා විහිලා සුපේ පවතිනවා. ඉරිදී පවතිනවා.
ආ කර්මස්ථානිය මේ විරුද්ධ මෙනෙහි කරනකොට එන එක නෙමෙයි. ඒ කර්මස්ථානිය මෙනෙහි නොකරනවා. අර පීඩිය සුඛයයි දෙක නොනවති ඊළ හිටිනවා ඒක සමාගියෙන් නැති. විවේකයන් පීඩි සුඛන් ඉස්සෙල්ලා. හරි දැක්කන් කල්ලා විවේකයන් පීඩි සුඛේ කඩදා සයිසා. ඒකම ධානයෙන් එහෙම විවේකයෙන් හද ගන්න. ඉතිය ධානය දෙන්නේ සමාධියෙන් පීඩි සුඛ. සමාධියෙන් දැනගවන්නා පීඩි සුඛ. ඒතකොට ඒකෙදි ඒකම අරමුණු කරගන්න. ඒ පීඩියම යලි සීකලා. ඒ සුඛයම යලි සීකලා. තවත් අය ඇතිනවා. අය වැටෙනවා නම් අයින් අහල යන්නේ නැහැ තාම. උමිනි දෙහැරි දෙන්නලා තියෙන්නේ හරියට නෙළුම් පොහොට්ටුවක්. මානෙල් පොහොට්ටුවක්. ඒ වගේ වතු හැදෙන මේ නලක පොහොට්ටුවක්. වතුරේ මැදක් ඇදිලා කියනකොට ඒ පොහොට්ටුවත් ජලයෙන් පිටේ. ජලයෙන් වට කරලා ඉන්නවා. කොහොමද දැනෙන්නේ මේ විදිහට මේකය අර මේ සුකේ පිටේලා. ඒ වගේ සුකේ වට කරලා පවතින විදිහ ස්වභාවයක්. අරිය දිගේ සුකයක් මතු. ඒක සුවනහාට කිරණ මුළු ශරීරයේ වට කරලා. විතරම දැනෙනවා උඩ යට වට හැමතැනම විකාර සුවකින්නකින් තමයි වට කරලා ඉන්නවා. හරියට යමක් යමක් උස්සන් ඉන්නවා වගේ. ඒ කියන ශක්තිය. අපි උස්සන් ඉන්නවා වගේ දැනෙනවා. ඉන්නේ කොහේ බලපුවාම ඉන්න ආසනිය වැටෙන්නේ. ඉන්නේ සුවේ. අගේ සුව කඩම්බයක් නැති ඉන්නේ. මුඩි යටින් වටින් හැමතැනින්ම සුවේම වට වෙලා ආවා. අර සුඛිය ධානය වැටෙනවා. සතර ධානය කරනකොට ඒ සුවේ ඉක්මවා ගියේ සුදු සුදු ආලෝකයක් මතුවෙනවා. අඟ පහේ එකක්වත් පේන්නේ නැහැ. සුදු රෙද්දකින් ඉකේ පටන් විපතුලට වැළමුවා. කොහොමද ඒ මේ අඟ පහේ නොපේන්නේ? අර සුදු රෙද්දෙන් වහක කය වැටෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට සුදු ආලෝකයෙන් වරගෙන මුළු ශරීරය අඟ පහේ නැදෙන ආලෝකයක් හැදිලා දැන අවස්ථාවක තියෙනවා. මේක සතුට අධ්‍යයන. මේ ඔලකින් දැන් අවේ කියන්නේ සතුට අධ්‍යයන සතුටෙන් සතුටට මනස ඉහළ යනවා කියන එක නේද? අර හතර වෙනි සතුටේ වියස්සන් සුදු ආලෝකේ තියෙනවා. අපේ සුදුලේ වැහුවා සමාන අඟපහේ වැහුවා සමාන ස්වභාවයක් මතු වෙනවා. මේ මතු වෙන්නේ නැත්නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධානයේ කො. ඒකට අපි ඒක ධානයක් කියන්නේ කොහොමද? අපි හැම සමාධි. ඒ සමාධි වඩලා හුරු වුණාට පස්සේ ඒ දිගු විදිහටම ඉඳ හිටලා. ඒ ආකාරයෙන් ශරීරයේ තමන් අදාහ දුන්න හැටියට සමාධියක් ඇති වෙනවා. සමේක ඇදිලා ඉන්න සමාධිය කියන්නේ. මුන්න මොන සමයත් ඒ සමේක ඇදිලා ඉන්නවද කියන සමාධිය. ප්‍රථම ඥානිය යම් ආකාරයක ප්‍රථම ඥානය හරියට දැක්කන. ප්‍රථම ඥාන සංකේතය ඇදලා හිටපුවා කියන ප්‍රථම ඥාන තමයි. ද්විතිය ඥානිය යම් සමයක් ගන්න ඒ සමයක ඇදලා හිටපුවා ද්විතිය ඥානම තමයි. ද්විතිය ඥානේ ලක්ෂණක් තියෙන්න ඕනේ. ඒ ලක්ෂණය ඇදලා හිටන වෙන දිහා විදිහින් නැති නේතුර තියෙන්නත්. ඒකට දිනු ද්විතිය ඥාන තමයි. ඒ ද්විතිය ඥානේ ලක්ෂණාත්මක වෙන්න ඕනේ. ද්විතිය ඥානේ හිට දිනලා එතනින් නැතිලා තියෙන්නත්. ඒක ද්විතිය ඥාන තමයි. ඉතින් චතුත්ථ ඥාන ලක්ෂණේ ආවා. අර මුළු ශරීරයෙන් වෙනට දෙන්නේ ආලෝක තමයි. එනි කඩක් විතරයි. ඊයේ කොහෙද බලනවාම තියෙන දයක් හවදින් ඉන්නවා කියන්නේ. අදපය බබුදු කරගෙන ඉඳී දිගාරෙන් ඉඳී එහෙම වෙනස් වෙන්නත්. අදපය ගියාද බලමු අදපය නෑ. එහෙම යන නිගමනය කරන්නත්. සමාවෙන් වල දෙන්නේ එකම ඉදි කඩක් විතරයි. ඉදි කඩක් තියෙනවා. ඊයේ කොහෙද කියලා බලනවා තියෙන දයක් කියන්නේ. පොළොවේ තියෙන, ආහාරයේ තියෙන එහෙම කියන්න බෑ. නමුත් තමට වැඩෙනවා එකම ඉදි කඩක්. එළියක් විතරයි. මෙන්න මෙදෙන්ට આવ චතුත්ථ ධ්‍යාන. මේ හේසමේ පැදෙන්නට ගාගල චතුත්ථ ධ්‍යාන සමානයි. ඔය සමාධි හතර ඔය ක්‍රමයේ විද්‍යාඥාන්ගේ දේශනා කරන ධර්මයට අනුකූලයි. ඊගෙනිකයි හතර පැහැදිලිව විස්තර කරලා තිනවා සමාධි ලක්ෂණ. මේ ඔය ලක්ෂණ වලින් අනුකූල නොවන සමාධි බෝධි ප්‍රකෝණියක් පහතියි. මොද පැත්තේ සමාධි කියනවා නරක පැත්තේ සමාධි. දැන් මෙන්න මේ වගේ සමාධි වලින් පුද්ගලියෙකුට පුළුවන් මනෝමය කයකින් අහස් වෙලා ගිය හැටි තියන්නේ. අය මනෝමය කයකින් ගියා නේද? එයා මනෝ ලෝකේ කායකට කියලා. ඒ හීන ලෝකේ අයිති වෙනවා වගේ හීන ලෝකේ. මේ මනෝ කය මනෝ ලෝකේ කියන්නේ මානියෙන් මේක අයිති කියන්න පුළුවන්. හරි ඒක සමාධිය. ඒක ධානයක්. අපි ගුරුයන් වහන්සේ දේශනා කළ මනෝ මේ විදිහේ හිතෙන. තමන් බවාගත ලෝකෙකට තමන් හිතේ හීන ලෝකේ අයිති වෙනවා. ඒකර කයි නෑ කයි පැත්තට තමන් ගියා වගේ. මේ වගේ අවස්ථාවලදී අපි දකින්න ඕනේ චතුත්ථ ධානයේ මෙහාටයි මනෝමේධිය. මනෝමේධිය කියන්නේ හරිය සමාමයේ ඉන්නවා වගේ. මේ ඉන්න ලෝකේ ඇලිදින් යන පුළුවන්. මනෝමේධිය කියනවා. ඒක මනෝමේධිය මේ කායේ පැත්තක තියෙනවා. මේ කායෙන් වෙන්නේ කායේ. මේ කායෙන් ගිහිලා වරපිටාව යනවා වගේ යන්න පුළුවන් ඒක. නමුත් දැන් හුඟුවේදී කුළු ලබලා තියෙන ඒවට බලපුවාම කායි ගියා කියලා. මේ කියන්නේ මේ ලෝකේ. ඒ මනෝ ලෝකේ. මනෝලෝකයේ කියනවා මනෝලෝකයේ දේවතාවෝ හම්බ වෙනවා කියනවා ඒක ඒකේ දී කතාව කියනවා දැන් මේකේ පැරණි කතාවක් තියෙනවා ඒ වේදී කියන කතාවක් ඒ අන්නේ යෝගීන් ඔය භාවනා කරනකොට කොහොම අවස්ථාවකට පත් වෙනවා මෙන්න මේ වෙලාවේ හරියට මේ මනෝමය සායකින් ගියා වගේම අවස්ථාවක් එනවා හැබැයි ඒගොල්ලෝ ඒකට කියනවා මේක හැරක්කilla මේක විෂ්ණු මායාව විෂ්ණු මායාව කියලා කියන්නේ ඒගොල්ලෝ ඒකට අහු වෙන්න එපා. ඒ විෂ්ණු මායාව එනවා. උපක්‍රමයක් වශයෙන් ඒගොල්ලෝ මෙතන කරන්නේ ඒ යථාර්ථය දැන ගැනීමෙදී පස්සේ අදහසක් අරගෙන වටිනේම ගිනි ගොඩක් ගන්නවා. ගිනි ගොඩේ මැදට එනවා මේගොල්ලෝ. ඒ කියන්නේ වටේට ගිනි ඉවි වලල්ලක් නැති මේගොල්ලෝ එහෙම භාවනා කරනවා. මොකද මේ විෂ්ණු මායාවට ගිනි හිලා එන්න බෑ කියන එක කරා දෘෂ්ටියක්. විෂ්ණු මායාවක් වෙන්නන්ද ඒ විශ්ව බලවේග වලට ඉන්න විදිහක් නැහැ. ඉන්ද්‍රහින්ද. ඒතර මට එකින් දෙයලා භාවනා කළ හැකි එක තමයි නියම. මේ කතාවේ දිනනවා දැන් ඔහම යා භාවනා කරගෙන ඉන්නකොට. එක්කෙනෙක් එයා හම්බෙන්න ආවා. ඇයි ලැබවලු මොකද ගිනි උඩට ආවේ. වටේ. විශ්ව මායාවකින් දෙරෙන්නේ කියලා. එයා මනෝලෝකේ මනෝකයකින් මේ කියන්නේ. විශ්ව මායාවෙන් දෙරෙන්නේ. විශ්ව මායාව දැකලා තියෙනවා දැන්. ඒ වගේම මම දැකලා නැහැ. එහෙනම් ඉන්න මාත් එක්කලා විෂ්ණු මායාව පෙන්වන්න කිව්වා. ඒ පාර එයා කියාපත්. අර කය එතන. එයා නම් මනෝ කයක දාන්නේ නෙවෙයි. මනෝමය කයක නෙවෙයි. ඈ සමාධිය ලැබු කය නෙවෙයි මේ කියන්නේ. ඒක එක්තරා විදිහක මානසිකත්වය. සීන ලෝකයක් හා සමාන මානසිකත්වය. මේකෙන් ගියර වශයෙන් මෙතන කරන්නේ දැන් මෙයා එක යන සුර ගමනක් අදිපාරම්භිකයක ගියල් මහා ප්‍රධාන පාරමෙන් ගිහලා අදිපාරම්භිකයේ ගිහිල්ලා. මෙහෙ විශාල වතුර විපාකයක් ආවා. යනකොට එයා කියනවා මට හරි වතුර තිබ්බා. ඉතින් යංගත ආදී වතුර යනකොට අම්බලේ වතුර මොකද යනවා. දැන් ගේ කියනකොට. ඒක දෙන්නේ දෙනවා පුඩි පැලක්. ඒක පැලක් වෙනවා. අර තියෙන ගෙදර ඊන වතුර ටිකක් දීලා එන්නේ දෙන්නේ මම මෙතන ඉන්නා එකට. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ වතුර මොන්ද ඒක ගියා ලස්සන කාන්තාවක් තිබ්බා. ඒ බැලුවා. එයා බොහොම හොඳට ඉගෙනා ගලා එක වතුර එකක් ගෙනත්. දැන් මෙයාට හිතෙනවා මොකද මම අයි ආපහු යන්නේ මේ රාන්තාවල කරලා. මෙයා බොහොම අර වෙන්නේ නැහැ. මෙයාගේ විවාහ දෙක කියලා හදාගන්න නැහැ කියලා. මාත්‍රික විවාහ දෙක කරනවා කැමතියි. ඒ මානම කරගන්න දැන් එයා ඒ දෙන්නේ ඒක අන්තරාත්ක විවාහ කරනවා. දැන් කල්පනා කරනවා අර මිනිහයා මැදින් ගියත් එහෙම හරි විනෝ මායාව බලන්න කිව්වොත් මේක නැහැ කියනවා. ඒ මාත්‍රික යන දිහා ගියා ඒක කමක් නැහැ. මම මෙතන ඉන්නවා කියලා මේ භාර්යාවත් එක්කලා අර මනෝලෝකේ ඉඳලා දරුව දෙන්නෙකුත් උපන්නා. අවුරුදු ගානක් නෑ මේක දෙන්න හිතුව හැටි දැන් මට වැඩේ. අර යන්නේ මොකද කරන්නේ ඊට පස්සේ පුළුවන් තරම් වයින් පටන් ගන්නවා. නිදා ගන්න පටන් ගන්නවා. වයින් වලට මං ආයි කාලා ගන්නේ මේ ගෑණි විදිහට මං අහුණා. අපරාධි සංගම විෂ්ණු මායා බලන්න කියන එකම කරගන්න බැරි වුණා. එයා හිතනනම් එහෙම මං ඒකින් ඒකව කරගන්නවා මට ඒක කරගන්න බැහැ මගේ වැඩේ කරගන්න ලැබුණා. දැන් මං මොකද කරන්නේ? මම යනවා ඇන්ද කොහොම හරි ආයි යන්න උනේ බලන්න හොයාගන්න කියලා යනකොට අර යන්නේ ඉන්නවා ඉතින් ඇඩකට කිව්වද? අනිවාර්යව මහාවාවෙන් ගත්තින් නම් මම මෙහෙම යන්න ගියා. ඉතින් මේ ඔබ ඉන්දිය ගමනේ ඉන්න බැන්නා. ආ කමන්නේ දැන් ආපහු යන්න. ඒකයි ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් මට විෂ්ණු මායාව දෙන්නේ. ඕක තමයි විෂ්ණු මායාව. ඊළඟ වෙලෙකන් ආපහු එක්කා. ඇයිදින් බලනකොට එයාට තේරෙනවා ජීවිතේ මැද්දේ එයාගේ ශාරීරික භාවනා ක්‍රියාවලියදී. ආ දැන් ඒක ඇතුළට යනවා. ඊට පස්සේ හැරහැර. බලන්න මෙයා දැකලා තියෙන්නේ මනෝමය ඊනියක් නොවන ඊට වඩා මහ හිඳුනක්. අන්න විෂ්ණු මායාව. දැන් තව භාවනා කරන්න ගිහින් නම් ධ්‍යාන හම්බුණා. මේ ධ්‍යාන ලබාගෙන ගිය මනෝමය විදියක් නෙමෙයි මේ තිබුනේ. මෙන්න විෂ්ණු මායාවකින් උපචාර දැහැන් වල උපචාර අවස්ථාවකදී බුද්ධලයා හැවදෙනවා. එයා අද මේ වගේ ත්‍ත්වයන් අදත් වෙනවා. ඒ බොහෝ අය මොන වගේ ලෝක වලට යනවා මනෝමයයි. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ මේවා මායාව. මේ මායාව වල නැවතනම් මොන විදිහෙන්ද මේකෙන් බේරෙන්නේ කියන්නේ. ඒ ඔක්කොම කියන්නේ බොරු. මම නම් ඒකාන්තයේ මට සමාධිය වෙලා කියන්නේ මට ඔක්කොම හරි. ඔතනම හිතෙන්නේ. ඒක තමයි මහා භයානකම. ඊට පස්සේ කවදාවත් ගණන් ගන්නේ නැහැ අර කර්මස්ථාන ආතරේ කියනදී ඒ ගණන් ගන්නේ නැහැ. එයාට හොරෙන් හරි ආයෙ වැඩි කරලා. කරලා ඊට පස්සේ දෙනවා අමාරු වැඩේ. දැන් මේක උදාහරණේ අපේ භාවන අපි මේ භාවනා දෙනකොට සමහර අය ওই தත්යන්ටපත් වෙනා ලැබිච්ච දෙහනේ පිළිගන. ඒ සමාධිය පිටින් ලබාගත දෙහනක් පිටව ගන්න. ඊට පස්සේ දෙහන සමාධිය නැද්ද? අර සමාධියේ සමාධි ඉඳගත ගම යන්නේ ඒක. ඔවගේ දිට්ඨිය. ආනන්ද බයිස්විහාරදී එක්තරා කාන්තාවකගේ තරුණ කාලේ. නාථිකේ තරුණ කාලේ. භාවනාවත්. ඒ නාථිකේ භාවනා ගත පිළිසකට ඒ කාන්තාවත්. එයා ගල පැති ඒක කාන්තාව. දැන් මෙයා භාවනා කරගෙන හිටපුවාම ඉතින් බාහම අන්තිමේ ස්වභාවය මේ කියන්නේ සුද්ධජන ස්වභාවය එන්නේ. මෙයා මේ භාවනාදී අර වගේ යන්න පුළුවන් අවස්ථාවක් කියලා ඇදියා. ජාතනා ගියා. මේ වගේ ලස්සන මල් වත්තකට ගියා. අනේ ආනන්දමයි කියන හන්දත් මල් වත්තේ. භාවනා කරන මේ විදිහට මේ දිහාගේ ආනන්ද හාමුදුරුවෝ තමයි සහකෘතය කරගත්තේ. මල් වත්තේ. ඉන්නත් එකලා මේ මල් වත්තේ ජීවත් වෙන කය හතර සමාධිය දෙන අපගේ. ආයතනක වැඩ කරන්නේ දවස් ගානේ පැය හතරක් මෙහා භාවනා කරනවා. ඉතින් ඒකත් එක්ක වෙන තැන පුදුම විදිහට භාවනා කරලා කියන කෙනෙක් ඉන්නේ. අර ගන්න සායෙම ගතකලී ওই භාවනා කරනවා. අන්තිමට එයා වෙන දෙන්නේ ඒ ලෝකෙ දෙවි අර පස්සේ ගර්භිනිය. ගර්භිනියක් වෙලා ඒ ලෝකෙ. දරුව දෙන්නේ හම්බුණාද ඒ ලෝකෙ. දැන් එයා දරුව බලන්න යනවා. අර ලෝකෙ ඉඳගෙන ඉන්න භාවනා කරන දේ කය හතර. ඊළඟ ධර්මෙත් එක කරන්නේ තමයි මනෝමය. මනෝය මනෝමය ඉදි නෙවෙයි. මනෝ හැවටිilla. මනෝ ලෝකයට වැදෙන්නේ නැහැ. මනෝ මුලාවක්. ඒ මනෝ මුලාවක් කියලා වැටෙන්නේ නැහැ. ඒක තමයි අපි දීන ලෝකේ දීන මේ දීන යදී කියලා අපිට වැටෙන්නේ නැහැ. අන්න ඒවා විදියට. ඒ කියන්නේ නිින්නේ පේන දීන හැබැයි පේන. එහෙම අවස්ථාවක් වෙයි කියන්නේ. ඉතින් මෙතෙන්ද කියලා තමයි අන්තිමට මේ මරණාසන්න කාලේ වෙනකොට. මෙයාට ගතින් දිස්සා පහළ වුණා. මහා කැලෑවකුයි ත්‍රිසං කිවිසදුවේ තියෙනවා. ඒක තමයි. දැන් මෙයා ඇදෙන්නේ නැහැ ත්‍රිසං උප්පත්තිය. දැන් භාවනාවක නම් එහෙම එකක් ඉන්නේ. ත්‍රිසං උපතර තමයි මෙයා ඇදෙන්නේ. ඉතින් මෙයා මෙලොවේදී කතා කරනවා කවුරු හරි ආව පොළොව පැත්තෙන් යන ආව කවුරු හරි මට කියහල්ලා. මොකද ආනන්ද මෛත්‍රී හාමුදුරුව කමා කරගන්න ඕනේ මට. දැන් කොහොම කතාවක්. ඒ මටවත් ආරං කියනවා. ආනන්ද වෛද්‍ය හමුදුව කමා කරන්න ඕනේ. ඒක මහ පුදුම කතාවක් නේ කියන්නේ. යම් බිස්සුන් වහන්සේ නමගේ එහෙම සිද්ධයක් වුණා නම් කමා කරන්නේ මේ ඇත්ත කියලා යනවගුරු කියන්නේ. අපාගත වෙන්නේ ඉය පරාජිකා වෙලා ඉන්නේ. එහෙමනම් මම කියන්නේ ආනන්ද වෛද්‍ය හමුදුව පරාජිකා වෙලා ඔහොමයක් වුණා කියලා මම ඔක දන්නවා තියෙනකොට. ඔය වෙච්ච සිද්ධියක් නෙමෙයි ඔයගලටයි වැරදිලා තියෙන්නේ. ආනන්ද වෛද්‍ය හමුදුව ගැන ඉස්සරහ කියන්නේ යන්නේපා ඔය පිළිබඳව. ඔක ඒ පැහැදිලිවම මනෝ සංකල්පයක් මත වෙච්ච හැටි. ආනන්ද හාමුදුරුවෝ කමා කරන්නේ නෙමෙයි සමාගයේ තියෙන සමාගයේ තිබුණ අදහස හඳුනා ගන්න ඉතින් මම දන්නේ ඕක කරන්න බීටි කියලා. ඉතින් එහෙම කියලා හිට ගියා. මම කිව්වා අහන්න කියලා. ඕක ආනන්ද හාමුදුරුවන්ගේ ස්වභාවික සිද්ධියක් නෙමෙයි. එයා මනෝමය වශයෙන් එයා හදාගත්ත එකක් නෙමෙයි කියන එක අහන්න කියලා. එහෙම එකක් තමයි ඒක. මගේ බාරන්ද ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ? දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ මේ වගේ සිද්ධියක් වුණා කියලා කොච්චර අපරාධයක්ද? ඉතින් මේ නිසා මේ වැරදි ආකාරක වලට වහින්න එපා. මේ වගේ දේවල් මනෝමය වශයෙන් සිද්ධ වෙනවා. දැන් බලන්න මෙන්න මේ වගේ දේවල් තමයි අදත් මේ වෙන්නන්නේ මේ මනෝමය නැයි මම ගියා. මත් දැන් මේක ශක්තියක් තියෙනවා. ඥානීටපත් වෙලා මම ඉතින් දෙවියා දැන් මේ වගේ මහා පුදුම මුලාවකට පත් වෙනා මානසික මුලාවකට. එහෙනම් මේවෙන් බේරෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ යමක් ඥානයයි කියලා ඥානීය ස්වභාවයක් පෙන්වනනම් අපි දැක්ක දැනන්න පුළුවන්. ඒ ඥාන ස්වභාවය අපිට පෙන්වන්න ඕනේ. ඒ ලක්ෂණ මත වෙන්න ඕනේ. දැන් කර්මයේ කරජකය සීතියෙන් සුඛයෙන් සමායනවා දුවන ප්‍රථම ඥානයේ දෙවියන් ඥානීය මේ කර දෙකයි නොපෙන යන නොදැන යන ප්‍රථම අධ්‍යානයක් දෙති අධ්‍යානයක් නැහැ. මස්ලේකයි කර දෙකයි කියන්නේ මස්ලේකයි. එනේ මස්ලේකයි නොපෙන යන නොදැන යන ප්‍රථම අධ්‍යානයක් දෙති අධ්‍යානයක්. දැන් දැන් අර වගේ අර මනෝමේකයි ගියාට පස්සේ මස්ලේකය තියෙනවා කියලා දකින්න බෑ තාම. දැන් හීන ලෝකේ හීනෙන් ඉන්න කවුද පේනද මස්ලේකය තියෙනවා. අර දහය ලබලා. නෑ හොඳට කම්මැලි කවුද ගියාගෙන ඉන්නේ කියලා හීන පේනකොට මේ හීන ලෝකේ ඉන්නවා මස්ලේකය තියෙන බව දැනෙනවා. අවකයාගේ අත්ෙන් යාල කොල්ලලා යනවා. එයා දන්නවද? ඒකවත් දන්නේ නෑ. නමුත් එයා දැනන්න බෑ. නෑ හොඳ ගොරන් කම්මැලි කවුද හොඳට ගියාගෙන කාලකන්නේ දෙන්නේ කිව්වොත් ඔය දේනවා. උදත් දැනෙන්නේ යමනෝ වෛරෝගයක්. ඉතින් මෙයා මේ මනෝතල තියෙනවා. මේ මනෝතල වලට පිවිසීම ඔය ආකාරයෙන් සිද්ධ වෙනවා. දැන් මේක වෙනමක. ඥානී කියන්නේ තව එකක්. ඥානීදී බුදුන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම කතාව ආවේ නැතිනම්. ඒක ඥානයක්. හැබැයි පුරුදු කරගත්තට පස්සේ අපිට ඔය වගේ අවස්ථාවක් ඔයක පත් වෙනවා. ශරීරයෙන් දැන් ඉහළට යනවා, ඉහළට යනවා කියන දත්තම. ශරීරයෙන් උඩට ගියා වගේ දැන්. ශරීරයෙන් අනෝමේ කායික මුදිට ගියාවා. ඊට පස්සේ අපි තුයේ කිනුත් ඉන්නවා. තුයෙන් කියන්නේ කායම කායම වෙන්නේ අර මනෝමේ කායින් ධාතුවේ. එහෙම මෙහෙගුණුත් ඉන්නවා. නමුත් ඒක පීටි ධානාංගේවත් සුඛ ධානාංගේවත් නෙමෙයි. අයි උන්වහන් රාය වෙන්නේ මේ නාහි ළඟයි, ඇහැ ළඟයි, නළල ළඟයි, දිස් මුදුනේ මේ අනේ කඩයක්. ඉතින් මම දන්නේ කායිකත් කියලා උන්වහන්සේ බුදුරණන් හදින් ගත්ත එකද කායිකත්. මම මේ කියන්නේ කරන්නේ බුද්ධා. නැවත උන්වහන්සේ තමයි ඔබ වෙන්නේ. ඔක බලලා ඊට පස්සේ උදේ ඉහළ ගන්න දෙන්නා කයි අරූපේ කියන එක මේ රූපේ හකන අරූපේ කියන එක තමයි ඉහළ දිහට ගියා වගේ දැනෙන්නේ කියලා අන්තිමට අත්සමාවපස්ලා නිත්‍යය කියන එක බලලා ඉතින් හරිද ඒ වල බේදේ ඒක ඉත වෙන එකක් වෙන්නේ නැහැ ඉතින් මේක ලබන්න බොහොම දේ තියෙන්න පුළුවන් ඒක බැරිකමක් නැහැ හැබැයි මේ එකක්වත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝභ දේශ මොහ අරමුණු වලින් ආශ්‍රය නිවන මුල් කරගත්ත පුද්ගලයා ලෝභක්ඛේත දේශක්ඛේත මොහක්ඛේත හිතේත ඒ ලෝභක්ඛේ දේශක්ඛේ මොහක්ඛේ කියන්නේ නිවන. නිවන කරා ඇදී යන පුද්ගලයාට අලෝභ දේශ මොහ ගුණයෙන් කුලිය තමයි ඇදලන්නේ ලෝභක්ඛේ දේශක්ඛේ මොහක්ඛේ. අන ලෝභේ නිසා දැවුණා නම්, දේශේ නිසා දැවුණා නම්, ගිරුණා නම්, මොහේ නිසා දැවුණා නම්, ගිරුණා නම්, මේ ස්වභාවයෙන් තමයි මේ කය ඇතුළේ වෙන්නේ අපි හිතේ. ඉත දැවෙනකොට තද වෙනකොට හිර වෙනකොට අර සුවේ දැනෙන්නේ නැහැ නිදහස් වෙයි දැනෙන්නේ නැහැ අය. අය රාහිරපත් වෙලායි. එක විදිහට ඉඳගෙන ඉඳ අමාරුයි. වෙහෙස වෙනවා. එතන මේකයි අලෝභදී සමෝහ සහගතව ඉන්න මානසිකත්වයේ නැගෙනකොට. මේ කයම ඒ අලෝභයෙන් අධිතේ නමෝහින් නැගෙන සුවේ දෙන්නේ. මෙන්න මේ නිසා මේකය පැහැදිලිව පිළිපෙණි තියෙදී. විහාල් විදහස් වීදියේකුත් ඒ නිදහසත් එක නැගෙන්නා වූ සුවේකින් මේකය වැඩ කරගන්නවා. මේ කය අත්තක් මුලක් නැහැ ඒ තුයෙන් විනාඩියෙන් හිටිනවා. ඒක ඇහැරලා බැලුවත් අපිට ඉන්න පුළුවන් ඒ තුයෙන්. දැන් ඔය කියන දෙයක් ඇහැරලා ඉන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වෙන්නවා මම ළඟ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන උච්චාසයන මහාසයන තුනක් ගැන විග්‍රහ කරලා. දිව්‍යමය උච්චාසයනයයි මහාසයනයයි කොහොම පරිහරණය කරනවා කියලා එක්තරා බමුණෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරණහතේ එකෙන් පළවෙනි පළවෙනි උච්චාසයනයේ මහාසයනයේ හැදීගෙන උසතුන් මහතුන් කියන අදින් කතා කරන වදෙන්ද ගත වදෙනියක් මම විදේකවත් අරන්නේ මුල් පුණ්‍යාකාර වෙන ස්ථානවල මේක වාඩි වෙලා පොල ටිකක් හොලාපු ටිකක් හරි පොල ටිකක් හරි එකතු කරලා දාලා මුන්ති ආසනයක් හදාගෙන මම ඔකේ වාඩි වෙලා මෙවදුවන් නාම මම මෙසේ ප්‍රථම ධානයේ ලබනවා ඒ ප්‍රථම ඥානයෙන් යුත් මාගේ ඉඳ ගැනීමක් ඇද්ද හිට ගැනීමක් ඇද්ද ගමන් කිරීමක් ඇද්ද නිදා ගැනීමක් ඇද්ද මෙන්න මේ කටයුතු හතරම හතරේ දියව පවත්වනවා ප්‍රථම ඥානය මෙන්න මේකමයි පළවෙනි දිව්‍යමය උච්චාසයනයේ භාෂාවයි දැන් ඉන්න බුදුරණන් හදේට ප්‍රථම ඥානයේ ඉඳ ගන්න පුළුවන් හිට ගන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් නිදා ගන්න පුළුවන් හතරේ දියව අතරේ තියෙන සමේ දියව අප පවත්වන්න පුළුවන් එහෙනම් ප්‍රථම ඥානයේ යන්නත් පුළුවන් එන්නත් පුළුවන් ඔක්කොම කරන්න එතේ වූ මාගේ අවිතක්ක සවිචාරයන් කරන විවේකයෙන් හදගත් සීතු සමාජයෙන් හදගත් සීතු ගැන 20ක් යාට හමවල. එතේ වන්නා වූ මාගේ ඉඳ ගැනීමක් ඇද්ද හිට ගැනීමක් ඇද්ද ගමන් කිරීමක් ඇද්ද නිදා ගැනීමක් ඇද්ද ඉරියව් පැවැත්වීමක් ඇද්ද මේ මාගේ දෙවැනි දිව්‍යමය විචාරයයි මහාසයි. එහෙනම් බුදුරණන් හදේ වෙන්නන්නේ 20ක් යාට සාවැදින ඉඳ ගන්නත් පුළුවන් හිට ගන්නත් පුළුවන් ගමන් කරන්නත් පුළුවන් නිදා ගන්නත් පුළුවන් ඉරියව් පවත් ගන්නත් පුළුවන්. ඒ වූ මාගේ ප්‍රතිජ්ජාගේ සම්බන්ධීමක් ඒ. ඊදී
දිට්ඨිය විරාගයෙන් උපේක්ෂා සාගත ඇති පාරිශුද්ධිය විද්දවන ත්‍ෘතිය අධ්‍යානයේ සමාධින මගේ ඉඳ ගැනීමක් ඇද්ද හිට ගැනීමක් ඇද්ද ගමන් කිරීමක් ඇද්ද නිදා ගැනීමක් ඇද්ද ක්‍රියාව පැවැත්වීමක් ඇද්ද මේ මගේ තුන්වෙනි දිව්‍යමය උදාසයයි මහාපය ඒ ත්‍ෘතියේ විරාගයෙන් සුතේ සංසිඳී උපේක්ෂා ඇති පාරිශුද්ධිය විද්දවන්නා සිතක් සාගින් විද්දවන චතුර්ථ අධ්‍යානයේ සමාධි ඉදී වන්නා මාගේ ඉඳ ගැනීමක් ඇද්ද හිට ගැනීමක් ඇද්ද ගමන් කිරීමක් ඇද්ද නිදා ගැනීමක් ඇද්ද ක්‍රියාව පැවැත්වීමක් ඇද්ද හතරවෙනි දිව්‍යමය උදාසයයි මහාපය නැත් බුදුරණන් හන්දේ දෙන්නා ආකාරයෙන් ප්‍රථම අධ්‍යයනයේ සමවැදලා දෙති අධ්‍යයන සමවැදලා තුති අධ්‍යයන සමවැදලා චතුර්ථ අධ්‍යයන සමවැදලා ඉඳ ගන්නත් පුළුවන් හිට ගන්නත් පුළුවන් යන්නත් පුළුවන් ඉන්නත් පුළුවන් ඔක්කොම කරන්න පුළුවන් දැන් මනෝමය ඉදින් 999ක් පහල තමාත්ක 1000ක් වෙණී හිටියත් චුල්ල මතකහා දැන් බලාගෙන ඉන්නකොට ඔක්කොම මේ විදිහ වලින්ම මනෝ ඉදින් ඥානෙ මවල හැමදෙනම ඉන්න කට්ටිය සමහර අය මේ අතු ගන්නවා සමහර අය මේ මුදුරු වෙට්ටම් කරනවා ඒක තමයි පාත්‍ර නමනවා තියෙනවා හොදලා තියෙනවා ඔක්කොම කරනවා වැඩක් අස්වාස් කරනවා දැන් ඔහොම එකක් මවාගෙන හිටියා දැන් අවිඥා පාත්‍රේ චතුර්ථ අධ්‍යයන සම්මෙලන ඉතිය කරන්නේ ඔය වෙලාවේ එක මේ ඇහුවා දැන් බුදුන් නාහක ආදුරේ ඉඳලා ඉන්නවා පන්නේ දිහිතේ ඒ වගේ බලබංග මහා ගොඩක් ඉන්නවා කියලා ගිහලා අහපු එතෙන් චුල්ලපන්තක ආදුරේ ඉන්නේ ඒ වගේ සාමි චුල්ලපන්තක ආදුරේ කව කියලා පොඩි ආදුරේ නාන ඔක්කොම එකල සමහ කිල්ලපන්තේ කියනවා. අපි හොයාගන්න බෑ ඔක්කොම එක වාගේ ඉතිරානවා එක විදිහම හැදුවත් එහෙමයි. ඔක්කොම එකල සමහ කිල්ලපන්තේ කියනවා. ඒ වගේ නැවතත් ආවමින් කරනවා. ආයෙත් ගිහලා හන්ද කවුද කිල්ලපන්තේ කියනවා. මම කිල්ලපන්තේ කියලා ඉස්සෙල්ලා එකෙනෙක් කියනවා. අන්න එයා බලාගන්න අල්ලගන්න එයා. අනික ඊට පස්සේ කියනවා. ඒ අනික වරනේ ඉස්සෙල්ලා මම කිල්ලපන්තේ කියගෙන අරගෙන ඉන්නේ. ඒ වගේ කියනකොට මම අල්ලගන්න කියලා ගිහලා. බලාගෙන මම කිල්ලපන්තේ කිව්වා එක. කියනකොටම දැක්ක කිව්වේ ඒක. අනිත් අය පස්සේ කිව්වා. කියනකොටම ඉහි හරිය අතින් අරගත්ත අර අනිත් 999 අතට දාහක. දැන් මේ සිද්ධියේ හොඳ වැදගත් දෙයක් තියෙනවා. අවිඥා පාතරේ චතුර්ථ ඥානෙ ඉන්නේ. මේ හාමුදුරන්ට කවුද චුල්ලපන්තක හාමුදුරුවෝ කියන්නේ ඇහුන්නේ නැහැ. මම චුල්ලපන්තේ ගියා චතුර්ථ ඥානෙ උත්තර දුන්නේ නැහැ. එහේ ඇහුන්නේ නැද්ද කතා කළේ? එයා උත්තර ඉහළට ගිහිල්ලා චතුර්ථ ඥානෙ ඉඳගෙන. කියන එක අහන්නත් පුළුවන්. වදනේ කතා කරන්නත් පුළුවන්. ඉනි චතුත් අධ්‍යාය. දැන් මේ බුද්ධ දේශනාව තුළ අපේ ධර්මයේ ත්‍රිපිටකයේ තියෙන දහම. දැන් ඔය කියන જાති චතුත් අධ්‍යායන කියන එකට පුළුවන් දෙයක් නැහැ. අලා ගන්න එහෙම කතා තියෙනවා. ඉන්නේ කොහෙද? එහෙම එකක් නැහැ. දැන් කොහොමද බුද්ධ ඥානහන්සේ වෙන චතුත් අධ්‍යාය? අවිඥා ලාභීව ඉන්න අය. ආකාශයේ යනකොට. උත්ජන පුතන්නේ නම් අරහත්ය ත්‍ත්වයට පත් වෙච්ච නැති. ඒ ලෞකික රැන් ලබාගෙන යන්න පුළුවන්. සමහරවිට ඉස්ත්‍රිංග කතාහඬක් කරලා පුරුල් ලබා දෙනවා ඉඳෙන පාත් දෙනවා යන්න බැරි. එන ඇහිල නැති යන උඩිය යනකොට. එන අවිඥා පාදයේ චතුර්ථ ඥානෙ බැහැලා දුමින් ඒක ඉඳලා. එන අවිඥා පාදයේ චතුර්ථ ඥානෙ ඉඳලා ඉදිරි බලින් ආකාශයේ යනකොට කතාහඬක් ඇහිනාම ඒ කතාහඬ ඇහිලා නිවේ පාතු නිදේ. හැංගීමකුත් ඇති වෙලා. එහෙනම් මෙලගෙන නිවේ පාතු. එන හැංගීමක් පාළේ වෙලා තිබුණා. හැංගීමේ ගෝචරය හිරෙමු නැති කල් කියා. හැංගීමේ පොතුච්ච ගාම මේ සද්දෙත් අහලා මේ හැංගීමරක් හිතෙවිලි පහල වෙලා ඉතින් දැන් සාපහුව වෙනවා. දැන් මේ දේශනාවේ හොඳට පැහැදිලිව මේ ධ්‍යානලාභින්ගේ ස්වභාවයෙන් පෙන්නනවා. ඉතින් ඔය කියන්නේ යාතිය කියන දෙහඳ ගියාට පස්සේ ඔය කියන හැටි රැහෙන්නේ නැහැ, ඉන්න දෙන්න දන්නේ නැහැ, සකාජයන්නේ නැහැ, එහෙම එක නෙවෙයි යන්නේ. ඔය කියන්නේ මොකක්ද? දැන් මෙතෙන්දි දැක ගන්න ඕනේ අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුර්ථ ඥානයේ කෙබඳු එකක්ද? සීගල බලපුවාම එයාට උනන් ඉත දෙහන් ඉඳගෙන කතා කරන්න පුළුවන් අහන්නත්. දැනෙන ස්වභාවීදී කියලා බලනකොට තමන්ගේ අගවතේ පේන්නේ නැහැ. මොකද මේ තනිකර ආලෝකයක් තුලයි. ආලෝකයෙන් අහන ආලෝකයෙන්ම කතා කරනවා. ආලෝකයක්ම යනවා. ආලෝකයක්ම ඉඳගන්න. සීගල බලුවොත් ඉඳ ගැටෙන්නේ ඉන්න වටවිටාරුන්නේ දැන් සීගල කෙලින්ම දෙහැ. යාන. එතන තේරි කතා කරනවා. ඒකේ අධ්‍යක්ීම ලබාගෙන ඔබ දකින්න. ඒක ධ්‍යාන කියන්නේ ධ්‍යානෙ කියන්නේ ඇන්නේ. මේ චතුර්ථ ධ්‍යානෙ ඉහැර තව දෙහන්නේ. සමාධිය ප්‍රමාණව තියෙනවා. ඉතින් ඒක ධ්‍යානයක් ලබා ගන්නකොට ධ්‍යානයක් ලබා ගැනීමේදී ওই ධ්‍යානාංග පහළ වෙනවා. ඉතින් අපි හරි වෙන සමාධිය පුරුදු කරගත්තාම මෙතෙන් යනකොට අපි වැඩිනවා සමාධිය. ඊළඟට මේ සමාධිය ළමයි ඊපස්සේ ආයකරයක් නැති වෙලා.
එතන හොයාගන්න බැහැ. ඉතින් ඔකේ අවස්ථා හතරක් දීලා තිනවා. දැන් අපි කවුරු හරි කිව්වනම් අවස්ථා 10ක් තියෙනවා. 10 කියන්නේ කිව්වොත් තව සතු වෙන සතු 10 දෙවියයි. අපි දීලා තියෙන හතර නිසා අපි හතෙන් දීලා හරි කියලා ඉන්නේ. එන්න බට 100කට යන්න පුළුවන් වීර්ය සාදාන. උරුතු කරකට හැදී. අපිට කිව්වනම් එහෙම දැහැන දැහැන් 100ක් තියෙනවා. සතු වෙන සතු වල එකින් එකට යන්න පුළුවන් කිව්වොත් 100 දැහැන් තමයි යන්න පුළුවන් කිව්වොත්. අපිට අපූර්ව දේ ගන්න පුළුවන් සතු වල ගියා සතු වල දැන් ඉහළ දිශාන වල ගියා සතු වල ගියා. ඊළඟට ජය කර ගියා යන්න පුළුවන් කියන්නේ. දැන් ඔය දැන් මනෝ ලෝකයේ ගියා. දැන් මේවා ගැලවීමට ගන්න ඕනේ අපි ඇස් අදවන් කරගන්න ඕනේ තියා ගන්න. මෙලෝ වෙනෙන ගාන්ට ඇස් අදවන් කරන්නේ මේ දැන් සමාධි. ඇස් කඩින් තියා ගත්තට පස්සේ තමයි කෙලින්ම සමාධිය දෙන්නේ. කඩින් පියවන්න නැතුව ඇස් අදවන් කරගන්න. අදවන් කරගෙන යන් තමයි මේ ලෝකේ වෙන ගාන්ට තියා ගන්න. සමාධි දිවට පිටාව යන් තමයි අදවන් නැහැ පේන. මේ ගාන්ට ඇස් තියාගෙන ඉඳලා නම් මේක වදාගෙන. ඒ වදාගෙන ඉන්නකම් අපි යන්න ගියාම අපිට දැනෙනවා මේ යන්න යන්නේ අර සමාධියටයි. ඥානි කය සත්‍ය. නැ කයි සුවයත් එක්කලා කයි නිදහස් සුවයත් එක්කලා කයි සුවේද මතුවෙලා ඉනවා එතකොට බලාගෙන යනවා. අත්‍යරින් රැලි මිදියාවක් නිසා වෙන කොහොමහරි යාමක් මෙතන නැහැ. ආයෙත් හැන්වල ස්වභාවය ඒකයි. ලෝකේ අසාරත්වයක් දකින්න කොහේ යන්නේ මොනවා කරන්නේ මොනවද කරන්නේ එන්නේ තිය ඇගලිහිල් වෙලා තැහැළු වෙලා අන් තැහැළු භාවයට පත් කරන්නේ දැන් තද ඇග තද වෙන්නේ මොනවාරි මේ ලෝකේ යමක් කරන්න හිතේ තියෙනවා. අද මේ ලෝකේ කොනකට කිසිම දෙයක් නැහැ විවේකේ. අන් විවේක සුවේ හිතර ගන්නකොට මේක නිදහස් වෙනවා. අන්න පස්සක්තිය තැහැළු වෙනවා. පස්සක්තිය කිව්වේ තැහැළු. අන්න තැහැළු වෙන නිසා මොකද වෙන්නේ? අර සුඛේ මත වෙලායි. නිදහස් පීතිය සුඛේ මත වෙනවා තැහැළු වෙනවා. පීති මනස කායෝ පස්සද්ද. මොන පීතියද මේ? අල්ලාගත්තු දිනි. අත්හැරියොත් නිදහස්. අත්හැරීම නිදහස් බව දකිනකොට වැටෙනකොට විශාල මානසික පීතියක් එනවා. මට ඇත්ත ලැබුණා. ඇත්ත ලැබුණාම නිදින්නේ නැහැ. අල්ලාගත්තු නිදින්නේ. මේක අත්දැකීමෙන් මේක පේනවා. එන අත්තරගුහම නිවන. ඒ නිවන් මඟ වැඩෙනකොට අත්දැකී අත්දැරි ගිහින් ඉඳහස් වෙන මානසිකත්වය තමයි වැඩෙනකොට. නිවි යනවා, ගැනී යනවා කියලා විශාල ප්‍රීතියක් ඇති වෙනවා. අනේ ප්‍රීතිය මනස කායෝ පස්සද්ද. ඒතර මේ මස්ලේ කායත් එක්කලාම සියලුම හිතකයි දෙකම තැහැදුවටපත් වෙනවා. අනේ නා පස්සද්දියි. පස්සද්ද කායෝ සුතන්දේ. ආ තැහැදුවන්නා වූ කායිකත්වයෙන් සුවේන්න පටන් ගන්නවා. සුතිනෝ සමාධියේ. ඒ සුතේ තමයි අවරි සමාධිය කරගෙන යන්නේ. චතුප්‍රඥාන්ත වෙනකම් ඊළිට ඒ සුවේම ගියේ නම් ආලෝකය මතු කරන ආලෝකයේ නිදහස් ස්වභාවයටපත් කරන නිදහස් සුවේ ඉක්මාගින් නිදහසටපත් වෙනවා. ඒකට ආලෝක ස්වභාවය දැයි. මේ ඒකමද පුරු කරගන්න ඕනේ. මේ මොකද කරන්නේ දෙයක් නැහැ. දැන් මේවා ජයගෙන කට්ටියට දීලා තියෙනවා මේ සමාධිය. ඊළඟ සමාධිය වල ගිහින හුදෙ දෙනේ ඒක තමයි මෙහෙණ ගියේ ඉන්නවා. අසහාපතිම ලැබුවා කියලා. අන්නේ අතර බලනවා. මේ අර්ථ සමාපතිය ලැබුණා නම් පංචා විඥාන ලැබේ. ප්‍රවක් වෙමින් හරි. ටික ටික හරි. ලැබුණාද කියලා බලන්න. මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාය ධානාංග පහ එකින් එක ඒවයි ස්වභාවය. දැන් විතක්ක විචාර නෙමෙයි කියන්නේ කවිතක්ක විචාර. දැන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාය කියලා මේ කියන්නේ. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛේකාග්ගතා සහිතං පදවද්ධාන. සවිතක්ක සවිචාර දෙකේ ඊත් විවේකයෙන් හටගත් ප්‍රීති ඇති සුඛ ඇති ඒකාග්‍රතාවෙන් උත්වන්නා වූ ඥානාංග පහ තමයි පදවද්ධානේ ඥානාංග පහ. දැන් සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්ගතා. මෙන්න මේකේ ටික තමයි පදවද්ධානේ ඥානාංග පහ. විතක්ක විචාර කියන එකෙන් කියන්නේ කාම කාම සංකල්පන ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන මේ සංකල්පනා තුනට කියන විතක්ක විචාර. අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නික්කම් සංකල්පනා කියන තුනට කියන සවිතක්ක විචාර. දැන් කාම සංකල්පනාවක් ආවොත් ඒ කාම සංකල්පනාව සවිතක්ක නෙමෙයි විතක්ක. අවිචාර නෙමෙයි විචාර. ධම්ම සංකල්පනාවක් ආවොත් ඒක අව්‍යාපාදයි. අවිහිංසයි නික්කම්යි. සාධන තුනෙම ඉන්නවා. එහෙනම් ධම්ම සංකල්පනාව කියනවා නම් ධම්ම සංකල්පනාවට හිත ගොඩනගෙනකොට සවිතක්. ඒ ධම්ම සංකල්පනාවේ හතරවෙනි සවිතක්. මේ ලෝක අනාසයි නිවනම නාසයි. එහෙනම් අර අපි කාමීට අයිති නැති, දේහයට අයිති නැති, මොහයට අයිති නැති. එහෙනම් ව්‍යාපාදයට අයිති නැති, හිංසා පීඩාවලට අයිති නැති, ඒ වගේම කාමීට අයිති නැති. අදහස් තමයි මෙතන ගත්තේ ලෝක අනාසයි නිවනම නාසයි.
ඕනේ කාමත් නැහැ, ව්‍යාපාදත් නැහැ, විහිංසත් නැහැ. ඉතින් අද තියෙන්නේ අව්‍යාපාද, අවිහිංසා, නික්කම පැත්තට ගෙනියන අන අදහස. ඔතන වෙලා කියන්නේ. අන අදහස තේරුම් ගන්න මේක කියාගෙන යනකොට. අන සවිතක්ක සවිචාර කියන්නේ වෙලෙ. ඒතකොට මොකද වෙන්නේ? ලෝකේ අල්ලගත්තාම කිවිච්ච දාහිය බලාවෙන් ගදී අහකර නිවන් සාන්තිය අත්කරින් නිදා සාන්තිය ඉදමි. අන හිත පිහිට තමන්නම් දෙයින් පටන් ගන්න. ලෝක අනාතයි නිවනම නාතයි කියලා ඔබ භාවනා කරගෙන යනකොට. අනාත ලෝකයෙන් අත්හැරලා නිදහස් වෙන ආකාරය තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. නිවිදන් කියන ස්වභාවයේ ඉඳ බේරෙන්නේ. එතන ගතේ කියන අනුකූල වෙන පටන් ගන්නවා. අන්න ඒතකොට අපිට නිදා ඉතින් ලැබෙනවා නිරාංශ ප්‍රීතිය. පංචකාම ප්‍රීතියක් නෙවෙයි. පංචකාමී නිදහස් වුණාම ඇති වෙනවා විතර නිදාල ප්‍රීතියක කියන නිදහස් ප්‍රීතිය. ඒ නිදහස් ප්‍රීතිය නිසා මේ ශරීරයේ නිදහස් වේ කරගෙන යනවා. මෙන්න මේ නිදහස් වේ කරගෙන යනකොට මූලික අවස්ථාව මුල් ශාරීරික අස්සක් මුල්ලක් නැහැ විශාල සුවයකින් දෙමිලා කියලා ඉන්න නිදහස් සුවේ. ඒ අත්දැකීම ලබලම හොන්නේ එක දැකලා. අන්න එතකොට ඒ සුවේට නිදහස්භාවයට එකඟ වෙලා. ඒ හිත විහිදෙන්නේ නැතුව ඒතරම ගිහිලා ඉන්න ඉස්තිර වෙනවා. ඉන්න පුළුවන්. එකපාර ඉන්න බෑ පටන් ගන්නකොට විදුලි කොටනවා වගේ මතුවලා ගෙවිල යනවා. විනාඩියක් විතර මතුවලා ඒක පස්සේ ගෙවිල යනවා. විනාඩි දෙකක් තුනක් විතර ගෙවිල යනවා. ඊට පස්සේ ආයෙත් දාපේ කරනකොට ආයෙත් රැකෙනදී 4-5ක් ඉඳන් ගෙවිල යනවා. ඕම ගිහලා නම් රැය ගන්න තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අලිස්ථාන කරලා ඉඳන් පුළුවන් වෙනවා. කල් යනකොට හරියන්නේ. අතුරු කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ, බොහොම උදේට අතුරු කරන්න ඕනේ. අර මස්සාන. ඒ විදිහට ඉඳලා කරනකොට තමයි ඒක හුරු වෙලා යන්නේ. ඒකෝර තමයි ධ්‍යානතුරු ප්‍රථම ධ්‍යානතුරු බොහෝ වෙලා ඉඳපු අලිස්ථාන කරගෙන. ඒක මේක හුරු කරගන්න ඕනේ. අපි නැට පාතු. මේ හුරු සතර හුරු කියන අයට හුඟක් ඒකෙන්ද ඉක්මනින් හුරු වෙලා එනවා. ඒ මෙහෙම ඒකෝර දැන් තම අධ්‍යානය දැනගන්නත් ඕනේ, සමාධිය තේරුම් ගන්නත් ඕනේ. සමහර එක එක යටි සමාධිය වල ගහන් කියන හවස් කරනවා. ඒකයි විරක්. මේ නිසායි ඔය වගේ අදහස් වලට එන්නේ. ඒක මේ නිරාමිත ප්‍රීතියයි නිරාමිත සුවයයි වෙන එකක් එපා කියන්නේ. එකක් අග්‍ර කරගන්න. ඒක අග්‍රතා ඒකාග්‍රතා. මොනවා අපි අග්‍ර කරගන්නේ ඒක? අපි දහම් දැකලාපත්. මේ ලෝකයේ තිබෙන විද්‍යාමානින් සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගන්නවා. ඇහැකර දිවනාසී ශරීරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය ගන්නවා. මේ කිසිම දෙක මත ඒක අල්ලන්න දෙයක් නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් ගත්තා. තම තමන්ට බෞද්ධත්වයේ යථාබෝධිදී අග්‍ර කරගන්න එකක් වෙනවා. මොකද ඒක අග්‍ර කරගන්නේ. අතහැරීම නොවැළම මිදීම හැර තවත් අග්‍ර කරන්න එකක් තියෙනවා. මේ අග්‍ර කරන දේ ඒක නිවන. අන්න ඒකාග්‍රතාවයේ බෞද්ධයේ ඒකාග්‍රතාවයේ නිවන. අතහැරීමට නොවැළමට මිදීමට හිත පිළිද. අනිවන මුල් කරගෙන පිහිටියා විතර විසිරින්න දෙයක් නැහැ. මොනවල්ල? අතහැරීමම නොවැල්මම විදීමකේ තන ලෝකයට එක සම්බන්ධයක් නැති නිසා ලෝකේ නිදහස් වෙච්ච තැන හිත පිහිටනවා නිවන හිත පිහිට. නිවන් ස්වභාවයේ අනු ඊට ගැළපෙන්නේ හිත පිහිට. අනිවන් නිවන් වතහාගත කෙනාට හිත පිහිටන්නේ නිවන කිවර නිවන නෙමෙයි. ඒක අත්‍යවශ්‍යයි. එන හිත දුර උපේක්ෂාවටපත් වෙලා ඉන්න හිත හිදිනවා යන්න දෙනක් නෑ. විහිරෙන්නේ දෙයක් නෑ. ඇදිලන්න දෙයක් නෑ. ඇදිලන්න හැමදාම අනිත්‍ය දුක යන අත්‍යක දැකලා. මේ සියල්ලම නිදහස් වුණා. නිදහස් මානසිකත්වයක් ඇති වෙනවා. අනිත් නිදහස් මානසිකත්වයේ තමයි ඒකාග්‍රතාවකින් අපේ හිත නිවැර දැක්කහ පිහිටන්නේ. මෙන්න මේ ස්වභාවයෙන් නිච්චයි. දැනීම් සහිතයි. විහිරීම් නෑ. ඒකීය. මානසිකත්වයේ දුවන්නේ නෑ. මෙන්න මෙබඳු ස්වභාවයක හිත හිටිනවා. ඒ හිතේ තියෙනවද? ආගීත හේතු වෙන, දේසේත හේතු වෙන, මොහේත හේතු වෙන දහම වල අතහැරීම නිසා, නොවැළීම නිසා, මිදීම නිසා. ඉතින් විහිදෙන්නේ දැනක් නෑ. උමක් හොයාගෙන යන්නේ. යන්න දැනක් නැන්නා නිශ්චලව තියෙනවා. අන්නේ නිශ්චල ප්‍රාවිත කියනවා ඒ කර්තතාව.
අරමුණ කරා වඩනවා. අපේ හිත පිළිගන්න අරමුණ තියෙනවා. ඒක ලෞකික කියලා. ඒක තමයි ඒක අදාලේ මම යාවි එහෙම නැත්නම් ඉන්න එහෙම නැති එක ගන්න මම හැදී අපි අල්ලගත්ත මේ ලෝකෙ නතර කරන කීපහක් තිබෙනවා කියලා. ඒ අල්ලගත්තේ පිට එතන තිබුණා. ඒ එක්කම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අල්ලගන්න හරියක් නැත්නම් පිට පිළිගන්න රබිනාදියක් නැහැ කියලා දැනගත්තා. මෙයා කියන්නේ හිත පිළිගන්නවා. ඊළඟ හිතියක්. එහෙනම් ධෛර්යයෙන් රබිනාදියක් හරි දකිනවා නේද? පිට පිළිගන්න රබිනා කියලා හිතගෙනයි කියලා. එනා මොකද වෙන්නේ? එනා කුණේ පිහිටා. හිත හිතේ පිහිටවන්නේ. හිතක් ඇති නෑ.
එනා මොකේ පිහිටවන්නේ?
අනේ නිදහස් වෙනවා. විසිරිච්ච ස්වභාවයෙන් නිදහස් වෙනවා. කර්ම බල වේගයෙන් යන්නේ සිත් වේගය හට ගන්නවා. ඒ හට ගන්න සිත් වේගය තුල ඉහිරෙන දෙයක් නැති නේද තියෙන්නේ. අයි බලහත් කාණ දෙන්න ගන්න එකක් නෙවෙයි ඒක. කර්ම බල වේගයෙන් දැනීම වෙනවා. අද ගන්න දෙවියයි. මම අද හතර ගන්න දෙන්නේ නිහිත කියලා අනිත් කියලා අදදී බෙරබාවේ කරලම් දා වූ යන්ති සංඛාරයන් නිසා. ඒකෙන් දැනෙන්නේ මේ ලෝකේ. යන්ති කී ආකාරයෙන් හටගත් විඥාන ස්වභාවයක්. ආගන්තුක පිළිසෙල් පාර වෙන්නේ අන්නේ. ඒ කර්ම විපාකයෙන් හදන්නා වූ සිහිත්වල හදන විදිය. සදාසරණ විපාක බුද්ධි සිත්තන් කිය යන්නේ. ආරම්මන විඥාන ලක්ෂණ සිත්තන් කිය ඒක. අරමු දැනෙනවා ලක්ෂණය. ආය කර්ම දැයි. මේක දැනෙන්නේ අන්නේ දැනෙන දාවේ තමයි සිත්තරිය. ඉතින් ආරමු දැනෙන දාවේ කොයිම නැතේ කියන්නේ. එර ගම්මිදී මේ බලයන් ප්‍රතිකරණ හදාගත්තාම සිතක් හට ගැනීම කරකටෙන වැඩපිළිවෙල කරලා තියෙන නිසා. ඒක ක්‍රියාකාරීත්වයේ ඵලයක් වශයෙන්. විද්‍යාමාන වේවිත තමයි අරේ සිදු වෙන්නේ. අන්නේ ඒ දුභාවයේ ගාමි හිත පිහිටා. මේ අන්නේ දුභාවයේ තියෙන ලෝකේ අහාරණං අල්ලන්න දෙයක් නැත්නම්. ඇහැ පිළිවඳ හිත පිහිටන්නත් නැහැ, රූප පිළිවඳ හිත පිහිටන්නත් නැහැ, කන පිළිවඳවත් නැහැ, ශබ්ද පිළිවඳවත් නැහැ, නාසය පිළිවඳවත් නැහැ, ගන්ධ පිළිවඳවත් නැහැ, දිව පිළිවඳවත් නැහැ, රස පිළිවඳවත් නැහැ, කය පිළිවඳවත් නැහැ, පහස පිළිවඳවත් නැහැ. මනසින් ඕවාගෙන හොයන පැත්තෙත් නෑ. ඒ වගේ ඒබඳු මානසිකත්වයක් නෑ. මේ ඔය ටික හසුනහම. ඇලීමෙන් කරුණාව ස්වභාවයක අපබස්තර කියන ස්වභාවයක් තියෙන මානසිකත්වෙ විදිහෙම තියෙන අවස්ථාව. විදිහෙන් දැනක් ලැබෙනවා. ඉන්නේ යන්නේ ඒකයි. ඒක ඒක හිතයි හිත විදිහින් හිතලා කෙනෙක් විතර දෙහෙලා. අපේ හිතේ ඇලිලා නෑ. අලකොලේ කියන වද්ද බින්දුව අලකොලේ නෙවෙයි අලකොලේ ඉඳන් මේ කියනවා හිත හිත රැවෙන්නේ නැති වෙන්නේ හිත තියෙනවා මෙන්න මේ ස්වභාවය තමයි අර ඒකාග්‍රතාවයේ හැටි මේ ස්වභාවයේ කියන්නේ මේ ප්‍රථම අධ්‍යාන්තවලා දෙකිය අධ්‍යාන සිද්දයි ඒ මේකේ නේද සිද්ද වෙලා අන්තිම පදස්තර නිදන් දික්කේ චිත්තං කියන්නේ අරිහතුන් මහදීගේ චිත්ත ප්‍රභාවය ඒක දැනගන්න අනේ අපිට අග්‍රහ කරගන්න තියෙන එකම දේ ඔන්න ඔච්චරයි නිවන අග්‍රහ කරගත්තා ඒකාග්‍රතාවය ඉන්නේ ඒ අරමුණ ඒ නිවනනේ නිවන කියන්නේ සාක්ෂේ ඔව් ඒ ඉතින් හිත තියනවා කියලා දැනගත්තාම හිත නිවන නෙමෙයි ඔය දැන් කියන බව දැනෙනකොට ඒක නිවන නා නිවන නවින් ලෝකේ පැනවිවන්නේ නාම ධර්මයක් මේ කවදින් හිතලා හිත චෛතසික රූප නිබ්බාන හතරක් තියෙනවා එනේ චිත්ත පැනව නිවන කියන්නේ නිබ්බාන වලට පමණ නෙමෙයි චිත්ත චෛතසික රූප ලෞකිකයි නිබ්බාන ලෝකෝත්තරයි මේ චිත්තයක් නිබ්බාන කියලා පැනෙන්නේ දැරදද චිත්ත නිබ්බාන කියන්නේ කොහොමද පෙර මට යම් කිසි දෙයක් දකිනකොට රාග අරමුණක රාග අදහස් පහළ වෙනවා දැන් යථාභෝධය නිසා මං තීකල බැලුවොත් දැන් එහෙම වෙනවා දැන් වෙන්නේ නැහැ අන්න නිවන රාගකේ නිබ්බාන පෙර මට ගහනකොට බයිනකොට තරහ එනවා දැන්ිනවා. මේවා දැන්නේ නැහැ. ඉතරාවද? ඉතරාව. එහෙනම් මොකක්ද වෙන්නේ? දැන් නැහැ. අනේ වේදපේව නිබ්බාන. දැන් නිවන කිව්ව හිතද? ඉතර දිලිපිට දැන් නැහැ කියන එක නේද නිවන කිව්වේ? ඉතර රාගය තිබුණා දැන් නැහැ. අන්න මේවා. දැන් නැහැ. නැති ස්වභාවය වැටුන්නේ නැහැ. වැටුන්නේ නැහැ නිවන වැටෙන්නේ නැහැ. නිවන වැටෙනවා. නිවන වැටෙනවා නිවන කියන ඉතින් නේද නමුත් පෙරමට මෙහෙම නිදිමුනා ආවෙන්නේ නිදිමුනා දැන් රාග දාන්නේ නැහැ නැති බව ඉදිරි හිතේ වැටහෙනවා අනේ ඉදිරියේ හිත ලෞකිකයි කාය රාගක් හේවිත හිතක් තියෙනවා ඕනින අසංතදාච ධාතු අසංතදාච ධාතු කියන්නේ අසංතක නෙවෙයි අසංතක කියන්නේ සකස් නොකරන හැටිව නිවන අසංතදා නිවන අසංතදාච ධාතු කියන්නේ නිවන කියලාද හිතාගෙන අසංකත කියන්නේ සකස් කරන්නේ නැහැ කියන එක. ඒක රාගය නිසා සකස් කරන රාගික හැඟීම. රාගික සිටිවිලි. රාග කියා සකස් කරනවා. රාග කතා සකස් කරනවා. දැන් ඒක සකස් කරන්නේ නැහැ. ඒක සකස් කළා නෝදාන අවිද්‍යාව. දැන් අවිද්‍යාව දුරින් දැන් රාග දේශ මොන හැඟී සිටිවිලි කියලා සකස් කරන්නේ නැහැ. අන්න අලි අලි රාගයයි. ඒකෝ රාගයෙන් දේශේ මොහේ සිටිවිලි කියලා සකස් කරන්න ඊට පෙර ඒ අවිද්‍යාවෙත් තියෙනවා.
අවිද්‍යාව අවිද්‍යාව හැටි ඉඳගෙන විද්‍යාවේ හිත පිටපහා ලෝකේ යථාභූතය ඉඳලා අසාර ලෝකේ මොනවද මං ඇලින්දද මොනවට ගැටින්ද මොනවට මුලා වෙන්නද මොනවා හොයාගෙන යන්නේ අන් ධර්ම ආවෝද මේ ධර්ම ආවෝද ඉතලේ නැකොට එන තිබුණා යන්නේ හරක් කිරීම රාගදේශ මොහයන්ගේ සකස් වීම දැන් රාගදේශ මොහයන්ගේ සකස් වීම ඒ විදිහේ අන්නේ චිත්ත ධාතු වලින අසංකතාජ ධාතු සකස් නොකරන චිත්ත ධාතු අන්න අසංකතාජ ධාතු කියන්නේ ඒකයි ඒකත් නාම ධර්ම ඒක හිතක් නෙමෙයි. හැබැයි ඒ හිතේ ස්වභාවයක් තියෙනවා මතු උප්පත්ති ලබන්නේ මේ හිත හදන්න. අන්න ඒක වෙනස. ඒ හිත නිවර නෙවෙයි. ඒ හිතේ පතුණි එන යමක් කියලා දැන් නැති හිත. ඒක යම හටගන්නේ ස්වභාවයක් තියෙනවා. මොනවාද රාගදීනෝ හටගන්න ස්වභාවය. දැන් මේ ස්වභාවය මේ හිතේ නෑ. රාගදීනෝ හටගන්නවා තමයි සසර ගමන හදන්නේ. දැන් මේ හිත සසර ගමන හදන්නේ. දැන් මේක තමයි අන්තිම හිත නම් අරිමත් පරදෙක්කේ. ඒ හිතේ අපි ඉන්න බෑ ඒ හිතේ අපි දැන් අපිට වැඩේලා තියෙන්නේ සුද්ධ චිත්තය කියලා අරිහත් ඵලයටපත් වුණාම ඒ සුද්ධම චිත්තය වැඩේ. ඊට මෙහාදී අර අකම්පේ භාවයේ චිත්ත ස්වභාවය වැඩේනවා. ඒක සියලු ආකාරයේ සතර ප්‍රකාරයේ සාධිය දීති මොහිනී ඉඳලා නැහැ. ඒ වුණාට අපි බැරි හරිය ගිනි ගන්න හරිය හිඳි දෙයක්. අන ආර්ය ප්‍රථම ධානයේ තුල රාග අනුසයෙන් තොරයි. අනාර්ය ප්‍රථම ධානයේ රාග අනුසයෙන් සහිතයි. අන ඇදින වෙනද? අනුසය තියෙනවා නේද? අරමුණ කාරු ගාමු දෙහැගා අනේ තේ දෙන්නේ නැද්ද දැන් අනාරි බහැණක් වදාපු කෙනා තමයි උදී යනකොට එහෙම ආකාශෙ ඉන්නවා අර කඩියක් කියන තර වෙන ඉස්සියාගේ හඩක් ආලා පව මේ හැන්න ඇදලා ගියේ රාගයි සයිද අනුසේ ජීවිතේ නිසා අන අනු අනුව සයිනේ කරන අනුව ඉඳාගෙන ඉන්නවා ඒක අවශ්‍ය කරන ආපු ගාමු තැග්ගා නැතිලයි ඒකයි සිද්ධ වෙන්නේ මේ ඒක තමයි අනුසේ කියන්නේ ඒ අසාග අනුසේ තියෙනවා අනාරි බහැණ ඔව් නිවනේ නිවන මුල් කරගෙන ලැබෙන දැහැනක රාග අන්තයේ බිඳගෙන යනවා. ඒ අන්තය ඒ රාගයන් බැඳින්නේ අදහසාව. ඒ කියන්නේ සද්දය ආවට. රාගික සද්දයක් ආවට රාගික දර්ශනයක් දැක්කම ඒකෙන් කුපිත කරන එකක් නැහැ ඒක. යථාභූතයේ සද්දය අන්තයේ විදිහට. අන්න ඒකෙන් ලැබෙන ආයාවක් තියෙනවා මේ තමයි ආර්යංගේ ප්‍රථම අධ්‍යයනය. අර අනාගත දැහැ. ආර්ය ප්‍රථම අධ්‍යයනයේ තුල රාග අන්තයේ ඉතරයි. ආර්ය චතුර්ථ අධ්‍යයනයේ අවිද්‍යා අන්තයේ ඉතරයි. ආර්යයන් චතුර්ථ ඥානයේ කියන්නේ ඉහතම තිය අරිහත් ඵලයට කියන එක. ඒතර අනිකයට අනාරිපතේ වැළුණාද? අනාරිය පුතජන සැපේ අනිකක් නෙමෙයි. ඒතර එන්න ආර්යයන්ගේ චතුර්ථ ආර්ය කියන්නේ සෝතාපන්න, සකුණ්ඩාගාමි, අනාගාමි, අරිහත් කියන හතර දෙනාම ආර්ය කොටස. ආර්යයන්ට ලැබෙනා වූ ඥානයක් වෙනවා. එයාගේ යම් අංශයක් විදහැරියද? ඒ මත්තමකේ කියන්නේ නැහැ. ඒතර අදංග විස්කම්බන සමුච්ඡේද මොනෝ දෙන්නේ තමක් වෙන්නේ හිඳිලයක් ඒක සමුච්ඡේද ප්‍රහාණය වෙනවා සාමාන්‍යෙම විදිල යනවා ඒ යථාභූතය හැබැයි ඵලයේ ලැබෙන්නේ නැති පටිපස්සද්දී නිස්කාරණ කියන තව දෙකක් තියෙනවා ප්‍රහාණ දෙකක් අදංග ප්‍රහාණ විස්කම්බන ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණ පටිපස්සදී ප්‍රහාණ නිස්කාරණ ප්‍රහාණ කියලා පස්ස ආකාරයකින් මේ කේස් පහ වෙලා දැන් ධම්ම අවබෝධයේ ලෝක අනාථයි නිවරම නාථයි කියන නිවන මුල් කරගෙන ලෝකී ලෝකී ආදීනව දකින නිවන ආසංස ලකේ වඩනකොට සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. එනේ සිවිල යනවා. නැවත වතු වෙන්නේ නැති වෙනවා. ඒ ආර්ය මාර්ගයේ තුල සදාංග ප්‍රහාණය ලෝකයාගේ සදාංග ප්‍රහාණය දෙකක්. ආර්යයන්ගේ විස්කම්බන ප්‍රහාණය ලෝකයාගේ විස්කම්බන ප්‍රහාණය දෙකක් තියෙනවා. සමානයි. ආර්යයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය කියන විස්ක සමුච්ඡේද ප්‍රහාණය අනාර්යයන්ට නෑ. සමුච්ඡේද ප්‍රහාණයට පස්සෙ මාර්ග ඵලිත ඵලයේ ඇති වෙන එක. ඵලයේ ලබන අවසාන මාර්ගක්ෂණයේදී පටිසත්ත්‍ව දීපහාණය, පරක්ෂණයේදී නිස්සාරණ ප්‍රහාණයත් ලබන සම්පූර්ණයි. අන මාර්ග ඵල සම්පූර්ණයි. සංඛාර උපේක්ෂා ඥානිය කියන මට්ටමට ඉඳ වැඩිලා. සමුච්ඡේද ප්‍රහාණය නවතිනවා. අන්න ඊට පස්සේ එතනින් මේ මාර්ග ඵල සිද්ධ වී කියන කතාව වෙලා. අන් චිත්තක්ෂණයේදී මාර්ග චිත්තක්ෂණයේදී පටිසත්ත්‍ව දීපහාණය ඒ වගේම මේ පරස්සෙදී මේ නිස්සාරණ ප්‍රහාණය තියෙනවා මේ දෙක මත වෙලායි අනේ ඒක ප්‍රහාණ පහම සම්පූර්ණයි උන්වහන්සේ කවදාවත් පතර ගම ගිහින් මාත්‍යයක් වත් නෑ එහෙනම් සදාංග විස්කම්බන සමුච්ඡේද කියන මේ තුන දෙකෙන් ආර්යයන්ගේ පිළිස් හැදීමක් දහම දකින්නොත් සදාංග ප්‍රහාණය වෙයි කියලා ලෝකයක් එක ආරම්භකින් ඉඳපු සදාංග ප්‍රහාණය කාරණා දෙක සදාංග ප්‍රහාණය කාලයක් යනකොට කෙනෙක් විස්සම්පණය වෙලා යනවා. ආර්යයන්ගේ ධර්මයට අනුකූලව ඒක වෙන්නේ. හරි හරි. අනාර්යයන්ට අනාර්ය අදහසකින් තමයි විස්සම්පණය කරන්නේ. අනාර්යයන්ගේ හරියට බොහොම බාලයි. ওই මොහොතේ ආපහු කැඳ යනවා දැන්. ආර්ය විස්සම්මනේ කළොත් එහෙමද? යථා භෝධිය පිළිගෙන කරගන්න. එයා ඒක නෑ තමයි මේ විස්සම්මනේ බව මහා බලවත්. යථා භෝධිය පුරුදු වෙන ආර්යයන් සමුච්චේ දප්පහදාක. සාමලීම ඉවරල යන මුලින්. අය ඵලිය ලබන ආසානියට පත් වෙන ඉන්න කේසා ගන්න. ඵලිය ලබන ඉලාවදී පරිපස්සදී විස්සන්නගෙන බලන්නේ විදිත විදිහ හම්බුනේ. මෙන්න මේ විදිහේ ආර්යයන්ගේ මාර්ගඵල ලැබීම තමයි ධ්‍යානය. මෙතෙන්දී ආර්ය චතුර්ථ ධ්‍යානයට පත් වෙන්න පුළුවන් සෝවාන් සකදාගාමි අයත. අර කියන්නා වල මේ උපේ සංකාර උපේක්ෂා ඥාන කියන මට්ටමට හිත වෙලා තමයි ඉතින් තියෙන්නේ. ඉතින් සදාංග විස්කම්මන සමුච්ඡේදකින් දෙක වෙලා ඉන්න ක්‍රමයක්. අදම මාර්ග ප්‍රගුණ කරගත්තොත් ධර්ම අවබෝධය දක්කන ප්‍රඥාවිකන. එයාට කර්මස්ථානයේ වර්ණනය කරලා ගන්නවා. මට මේ ලෝකෙම වැරද්දක් නෑ. ඒ අදහස එනවා. හැබැයි ටිකක් කරලා නිකන් ඉන්නට ආයතන අර වැරයක් නෑ කියපු ලෝකෙ ඇඳුරටත් යනවා. ඒකක් තියෙනවා. මේ කර්මස්ථානිය වන්දනාදී වැඩක් නැහැ කියලා. ඔය වැඩක් නැහැ කියලා කර්මස්ථානිය දිනෙන් දින වැඩකින් එනකොට. ඊට පස්සේ කර්මස්ථානිය රහක් කියලා හිතුණා වැඩක්ම නැහැනේ. ඒ අදහසම අපර වෙලා. අර විස්කම්බනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකතරු නැගෙන්නේ මේ තත්ත්වයටපත් වෙනවා. ඔච්චර අදහස් දෙන්න හැදුවත් ඒක හදාන්නේ. සමුච්ඡේද ප්‍රහාණය. අන්නේ විලාමද. සංඛාරයන්ගේ උපේක්ෂාවටපත් වෙනකල ඔය මට්ටමේ. ඊළඟ මේ සංඛාර වේදක් දුක කියලා දැක්ක වෙලාවට සැප දුකයි කියලා දැක්ක අවස්ථාවේ සැපෙහි උපේක්ෂා වෙනවා සැප දුකයි කියලා දැකෙන ඉලාව යන පරිපස්සති නිසා දෙකෙන සැප දුක නම් නිවන සැපයි ලෝකේ දුකයි ලෝකෙ මෙච්චර කාලයක් සැපයි කියලා හිතපු ඒවා එකපාර දුකයි කියලා වැඩි හිමි නෑ සැපයි සැපයි කියනවා අන්තිමේ සැප මැදිහත් වෙනවා සැපයි සැපයි කියන වටිනාකම අඩු වෙලා යනවා මුලදී මුලදී බලනවා බලනවා සිද්ධ වෙන්නේ ඒකයි වටිනාකම අඩු වෙලා අඩු වෙලා කියන එක අන්තිමට පිළිගන්නේ මේ සැපයි කියනවා අන්තිමට ගිහලා ඉන්න සැපයි කියන මැදිහත්තා කියලා. තිබුණත් එකයි නැතත් එකයි. අන්න එහෙම අවස්ථාව. අන්න ඒක සංකාරයන්ගේ උපේක්ෂාවට වෙනවා. තිබුණ දුකයි නේ කියලා දකින මොහොතක් එක. අන්න මාර්ග ඵලය ලබන මොහොත. ඒ කොයි මොහොතේ හරි ඒ තිබුණා මේකේ දුකක් දැකලා. එච්චර කාල සැපයි කියන ඉන්න කියලා මැදිහත්තා වෙලා තිබුණා. ওই මොහොතක හරි දකිනවා මැදිහත්තා සාවි ඉක්මවාගින් දුකක් ඇති. දකින කෙනා ප්‍රතිපස්සදී විස්සම කියන්නේ මාර්ග ඵලය අනේ යා තමයි සැප දුකයි කියලා දැක්කේ. දැන් ආර්යයන් වහන්සේ ආර්යයන් අතර මේ අරිහත්තුන් වහන්සේ තමයි. ලෝකයා කියන සියලුම පංචකාම සැප කියනෙම පංචකාම දුක කියලා දැකලා තියෙනවා. එතෙන්ට අරගන්න අනික් අය දැකලා තියෙන්නේ මේ මට්ටංගල දුක. මේ මැදස්සතාවය. ඒක නෙවෙයි රදි වෙනවා. සැප හැපයි කියන එක සැප නැත්තේ නෑ. හැබැයි කියන තරම් මහ ලෝකේ ඉන්න සැපක් ඒක නෑ. නෑ කියලා මම කියන්නේ නෑ. අන්න එහෙම එක අවස්ථාවක් තියෙනවා. ඉතින් අල්ලගෙන මේ අසාධාරණ දැන් සෝතාපන්න ඵලයේ පත් වෙච්ච බුද්ධලයා පංචකාම සම්පත්තිය පිළිබඳ යන්නේ එයාගේ චේතියන්ගේ වැරලීමක් තියෙනවා. සැප කියනවා නැහැ කියලා මම කියන්නේ නැහැ. මාත් මෙහෙමයි. පංචකාම සම්පත්තිය. හැබැයි මේ අසාධාරණ කංගල අයිතිකාරකම් කරලා ඉතින් පව කරගෙන විදිහට තමයි වටනාදී තියෙන්නේ මරණය. අනිත් පළවෙනි අවස්ථාව. සෝවාන් බුද්ධලයාගේ පංචකාමයන්ගේ මේ ප්‍රමත්තම එකයි. අයිතිකම් අසාධාරණකම් කරලා ඉතින් අවැඩ කරලා අර ඒ විදිහට මේ ඔය සැපපත් යන තරම වටිනාකමක් මම මේ ලෝකේ දකින්නේ. රූප මට එහෙම මනවත් රූපයක් මනවන් සබ්දය. එහෙම එකක් මගේ හිතේ නැහැ. අනි කල්ලිනිය අවස්ථාව. ඊට පස්සේ අනිත් හැදෙන්න දෙක. කැච් කරගෙන මගේ ජීවිතය ගියා බින්න තරම වටිනාකමක් මට ඔබේ. අනි දෙවෙනි අවස්ථාව. අසෞදාගාමී අවස්ථාව. ඔය කාම වස්තුන්ගේ ඇලී ඉන්න තරම වටිනාදයක් මට ඇත්තේ නැහැ. හරිම ඒ කාම සංඥාවල් වලට අල්ලගන්න වටිනාකමක් ගන්න නැහැ කියලා. ඔය පංචකාමිය හරියට නැති දුක් ගොඩක් කියලා කියන හරියක් අවස්ථාව. මේ අන්නේක අවස්ථා හතරයි. ඊන පංචකාමියන් පිළිබඳව අවස්වාදියා පිළිබඳ කියවන අපේ. එකපාර අරින්නකක් නේ කියරින්නේ මොකද මේ වටිනාකම මිසෙලා දිනවා. පරිහරණය කරන්න වටිනාකමක් නෑ ඔය සත්‍ය වන්න වටිනාකමක් නෑ කියලා කියනවා. ඒව ආස්වාද වශයෙන් භුක්ති විඳින අරින්න රසවත් කියන ගන්න වටිනාකමක් නෑ කියලා කියනවා. අන්තිමට ඒක දුක කියලා කියනවා. ඒක තාවතික දුක් ගොඩක් කියලා කියනවා. ඒ හරියක් නෑ. අනි හිම ඒකියටනේ. ওই දකින්න තුලදී යා යක්ණියක් මත්තමක් තියෙනවා. එයා ඒ මත්තමේදී එයා දකින්න දැන් ආර්යයන් ආර්යත්වයට පත් වුණ කෙනා. මේ ලෝකේ බලාපොරොත්තු පැතුම් නැහැ. පංචකාම ප්‍රාර්ථනා නැහැ. රතන් තරම් වටිනාකමක් නැහැ කියලා දැකලා ඉවරයි. එහෙනම් එයා හැම වෙලේම නිවන් දුවයි කියලා දකිනවා. දැන් නිවන්ට හේතුකාරක කර්මස්ථානේ වරිණකොට. එයා නිවන් සුව පැත්තට බර වෙනවා. අනිත් බර වෙනකොට තමයි ඒක ගැලපෙන්නව අර විවේකින් ලැබෙන පීති සුවය කියලා නිවන්ට හිර හිර අර ධ්‍යාන මට්ටම් වල තියෙනවා. අන් ධ්‍යාන ආර ධ්‍යාන මට්ටම් ලැබෙනවා.
ඉතින් යථාභූත ප්‍රඥා පූර්ණ වෙච්ච ඊළඟ ඵලයත් එක ලැබෙනවා. ඵලයේ ලැබෙන්නේ තමයි දැකපුවද්ද කියන විශ්චිත වෙනවා. ඉතින් අපි කියන්නේ යන්නේ මේ වෙන පැත්තක් නේ හැමදේම මෙහා. මේකෙන් සාල් වෙනසක් මුලකටපත් වෙලා ඉන්න මොනවා කරන්නේ. පස්සද්ධිය සමාධියේ ප්‍රජාගේ වෙනස දැක්කන්නේ නැහැ. පස්සද්ධිය කියලා කියන්නේ නිදහස් භාවයටපත් වෙනවා. සමාධිය කියන්නේ සමීත දිලයි. නිවන් සමීත දිලයි කියන්නේ ආරි සමාධිය. පංච උපාදානස්කන්ධයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ උපාදානස්කන්ධ පහගෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන උපාදානස්කන්ධ පහම තමයි තියෙන්නේ. දැන් මේ සංඥා, සංකාර, විඥාන, වේදනා නාම කවුද මෙහෙම මෙහෙම කියතියි ඔය. සංඥා, සංකාර, විඥාන, වේදනා, නාම රූප කියලා මේ විදිහට ස්කන්ධ විග්‍රහයක් කරුත් දැනක් නැහැ ධර්ම. ඔය කියන්නේ විග්‍රහවල ඔව් ඉතින් අපිට සිද්ධ වෙනවා ත්‍රිපිටකයේ කපලයන් එයාගේ ඔය ජීව හම්බෙන්නේ කොහොමද ඒක දෙවිවරුන්ට බුදුරන් වහන්සේ මොකද රාජ්‍ය උපාදානස්කන්ධය කියන එක දේශනා කරපුවාම ඒ ත්‍රිපිටකයෙන් ඒක අනික් කරලා ඉතින් උන්වහන්සේගෙන් ත්‍රිපිටකයට එකතු කරන එක මේ මහා සාරවත් මහණී කියන දාන දෙනවා කියන එක හද කියන්නේ වෙන මොනවද කියන්නේ තම තමන්ගේ මත අරගෙන ඒගොල්ලෝ කියනවා ඒක ඊට පස්සේ මේ ඔය පොතේ තියෙන එක නෙමෙයි හරි මේකයි දැන් මේ තම තමන්ගේ මත ගන්න ඉතින් මේ මත කොහොමද සනාත කරන්නේ ඔව් ඒ හරි හරි ඒක වෙන්න පුළුවන් ඔව් ඒ සංඥා සංකාර විඥාන වේදනා නාම රූප දැන් සංඥා හටගන්නේ මොනවා නිසාද අපි ඉතල බලමු සංඥා හටගන්නේ ඉතල හිඟුවක් නැද්ද දැන් රූප සංඥාවක් ඇති වෙන්නේ නැහැ ඊට මුලක් තියෙනවා. මේ සංඥාවක් අරගන්නේ මොන වෙන්නේ? ඇස නැමැති රූපේ නැත්නම්. ඇසට ගෝචර වෙන රූපේ නැත්නම්. ඒ දෙකේ ස්පර්ශයක් ආවේ නැත්නම්. ඒ දෙක නිසා හටගත්තා වූ දැනීමක් පහළ වුණේ නැත්නම්. සංඥාවක් මුල් වෙන්න පුළුවන්. එන රූපයි වේදනයි දෙවෙනි කරලා සංඥා පළවෙනි කරන්න පුළුවන්. ඒක කොහොමද මේ සංඥා සංකාර විඥාන වලින් ඉස්සන පටන් ගන්න හැදෙනකොට? සංඥා ඉස්සන්නේ පටන් ගන්නේ මොන හටාවේ? දැන් මේ දැන තවද රූප වේදනා සංඥා සංකාර කියා යම්තා පිළිගන්නා සුරු ජාති දුක නුදැනේ මෙතෙනි. පටිච්ච සමුප්පාද ධම හේතු ප්‍රත්‍ය තේරුම් ගත නැක. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ දෙකක් ලෙස නුදැන. රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් ක්‍රමවත් රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් ක්‍රමවත් කරගන්නා තුරු දුක්ඛ සත්‍ය අන්දමින් දුක සත්‍ය අන්දමින් නොදැනේ. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ දෙකක් ලෙස නොදැන. රූප වේදනා සංඥා සංකාර විඥාන යන්නේ ක්‍රමවත් කරගන්නා තුරු. අදිර කරා රූප වේදනා සංඥා සංකාර විඥාන. දුක සත්‍ය අන්දමින් නොදැනේ. අවදී කියන්නේ තෘෂ්ණාව නොහොත් සංකාර බව එන්නේ නැති. දුකනදේ සත්‍යය කියන්නේ සුෂ්ණාවනෝ සම්සත්‍යය කියන්නේ සුෂ්ණාවනෝ සංඛාර බව දැන් සුෂ්ණාවනෝ සංඛාර කියවහම සංඛාරයි සුෂ්ණාවයි එකක් හැටියට නිකන් දැන් සංඛාර කියන්නේ මොනවද සුෂ්ණාව කියන්නේ මොනවද සංඛාරයි සුෂ්ණාවයි එකක් හැටියට ගන්න එතකොට දැන් නිරෝධ සමාපත්තියේ සම්මාදිත හතන්වහ ඉස්සෙල්ලාම නැවත ආපහු එනකොට ලබන්නේ මොන සංකාරද? ඒතරදීන මනෝ සංකාර. ඊට පස්සේ කාය සංකාර.
ඊට පස්සේ වචී සංකාර. මේ ඔය එන කරු. විදාක විචාර වචී සංකාර තුන් වෙනි එක. එතකොට මනෝ සංකාර ඉස්සරහ ගන්නවා. වේදනා සංඥා මනෝ සංකාර. දැන් වේදනා සංඥා ඊට පස්සේ ආස්වාද ප්‍රසාරිත වූ කාය සංකාර. විදාක විචාරයේ වචී සංකාර. එහෙම තෝරනවා. එතකොට දැන් මේ මෙතන දෙන්නවා අරිහතුන් වහන්සේ. ඒ සංකාර තුන් ආකාර කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන ඉතින් අනුපිළිවෙලින් නාපව වෙන හැටි කියනවා. ඉතලා මනෝ සංකාර වෙදෙනවා. ඊට පස්සේ කාය සංකාර වෙදෙනවා. ඊට පස්සේ වචී සංකාර වෙදෙනවා. විලෝඩ වෙනවා. විද්‍යාමාන වෙනවා. විලෝඩෙන් නාපව වෙනවා. ඒක සංකාර කියලා කියන්නේ තෘෂ්ණාව නම් යාර නිරෝධයටපත් මහරහතන් වහන්සේ තෘෂ්ණා දුර්වල නැහැ. කොහොමද? සංකාර කියන්නේ තෘෂ්ණාව කියලා ගත්තොත්. සංඛා කෙල දුහබ දුක්ඛන් දිනාදී කියන්නේ කරලා නැහැ. සංකාර වල තෘෂ්ණා කියන්නේ නැහැ කියන කෙනෙම හේතුව දෙන්නන්නේ. තෘෂ්ණා කියලා කියන්නේ යම් යම් සංඛාරයන් පිළිබඳව චන්ද රාගයක් ඇද්දේ. ඒක උපාදානයි. ඒ උපාදානිය කියන්නේ අපැනද සංහා කත්‍ය උපාදාන. යම් කිසි ඉතිවිලි ක්‍රියා වදන් කියන යමක් ඇතනම් මේවයි සංඛාර. මේ කුසල මූලයෙන් හට ගන්න ක්‍රමයක් තියෙනවා, අවිද්‍යාවෙන් හට ගන්න ක්‍රමයක් තියෙනවා. අවිද්‍යාවෙන් යම් සංඛාරයක් හටගන්නවා නම් අවිද්‍යාව තුනා සම්බන්ධයි හටගන්නේ. මේ සංඛාරය කියන ඒවා සංගරාජයෙන් බැඳුනහම තමයි තෘෂ්ණාව හටගන්නේ. යන්නේ සංඛාරයන් පිළිබඳව යම් චන්දරාගයක් ඇති. අන්න ඒක තෘෂ්ණාව. තෘෂ්ණාවයි සංඛාරයයි දෙකක් මිස එකක් නෙවෙයි. ඒක තමයි කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර අරිහතුන් වහන්සේලා තියෙන්නේ. සංඛාර කියන්නේ තෘෂ්ණාව නම් තෘෂ්ණාව ශේකල අරිහතුන් වහන්සේට සංඛාර නැති වෙන්නේ. ඒකට කොහොමද මේ ගැට හරි? දැන් මේ සියුම් තැන් යන මේ පොත්ලියෙන්ද මොනවට මේ අදහස් තම තමන් දැක්ක කියලා කියන්නේ? මම දැන් අරියත්යට පස් වෙලා ඉන්නේ, මම යථාභෝධය ලැබලා ඉන්නේ, මම දැක්ක එක මෙන්න මේක හරියි. කොහොම ලියාගෙන යනවා? දැන් මේව ධර්මයේ එකද නැහැ. ධර්මයේ විරුද්ධ වෙනවා. ඒක නෙවෙයිලා තියෙන්නේ. ඉතින් එහෙනම් මගේ සංඥාවලින් පටන් ගන්න මුලක් තියෙනවා දැක්කොත් ඒක. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්තා තුන් ගණන දක්වා ලේකමි යර මුදුනේ මිලස් දෙන්න බෑ කියලා. සංඥා මුල් කරලා පිළිගන්නවට නෙගුලවෙන්නේ. සංඥා මුල් කරමු ස්කන්ධයක් කරන්න පුළුවන් ද රූප වේදනා ඉස්සෙල්ලා ගන්නේ නැතුව. නේද? අපි බලන සංඥාවක් අපිට හද ගන්න පුළුවන් ද? ඇහැයි රූපයයි දෙක කනයි ශබ්ද රූපයයි ඒ වගේම රස රූපයයි නාසයයි ගන්ධ රූපයයි කයයි පොට්ටබ්බ රූපයයි මේ ආදී වශයෙන් මේ රූපයන්ගේ සම්බන්ධයක එකිනෙක ගැට ගැනීමක් නැතුව. උද්දීනේකට බතු කරගන්න පුළුවන් ද යම් වෙලාවක ගැනීමක් ස්පර්ශයක් එනවා. හැරගලයෙන් මතකයේ ගන්න පුළුවන් ද රූපයක් නැතුව. දැන් රූපයක් නිහම පළවෙනිලා තියෙන රූපේ ඊට පස්සේ ස්පර්ශ කිරීම. ස්පර්ශ කරන තමයි වේදනාව එන්නේ. මේ වේදනාව නිසා තමයි ගැනීම නිසා තමයි මේ හැලයි මේ ආකාරයට සංඥාවක් තියෙන්නේ. දැන් සංඥාව තුන්වෙනි තැන නිසා සංඥාව පළවෙනි කරන්නේ මොන ධර්මයකටද? මේ ධර්මයේ බහ බලන බහමිදී නෑ. මේ ධර්මයේ බහ බලන දැන නැතිකම නිසා උන්වහන්සේලා පටන් දුරෝ. ආරාධනා නම් කියන කෙනෙක් කරන්නේ යන්නේ ධර්මානුකූල පින්වත් දෙයක්. යථාර්ථය ඒකයි. චක්කුඤ්ච පටිච්ච රූපේච උපදින චක්කු විඤ්ඤාණ, තින්නා සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා, වේදනා පත්‍ය සංඥා, සංඥා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදි දුක දොමන බව සම්භවයි. බුදුරණාහි මේ දේශනා කරනකොට එක්තරා භික්ෂුන් වහන්සේලා පැත්තකට අහන්නේ. මහණ ඔය ධර්මය ඇහුවා. ඇහුවා. ඔය නිවන් සාක්ෂාත් කරගන්න අප්‍රමාද වෙන නිවන් සාක්ෂාත් කරගන්න උනම කර්මස්ථානේ වැඩක්. ඊ කරා. උන්වහන්සේගේ කර්මස්ථානයක් අපි දෙන්නේ. සෝතංච පටිච්ච සද්දේජ උපජ්ජති සෝත විඤ්ඤාණ. දින්නං සංගති පස්සෝ. පස්සපත්ත්‍ය වේදනා. යන්නේ රූප වේදනා හා නැත්නම් මේ දේ යන්නේ. මේ වෙනා නේ නැයි. ඒ කියන්නේ අපිට ඕන හැටියට බණ කියන්න ගිහින් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒක ගැන ඕන හැටියට බණ කියන්න ගිහින්. ධර්මයේ අනුකූල විශ්ලේෂණ කරන්න බැරි නිසා යන ඔය කතාවට එච්චර දෙයක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී ඉතරා බමුණේ බුදුරාණන් වහන්සේ ළඟට ඇවිදilla. ආලාර කාලාම කියන තාපසයා පිළිබඳව ලොකු විස්තරයක් කළා. සාමිනි හරි පුදුම සමාධියක් මම දැක්කා. ආලාර කාලාමයන් වහන්සේ කාමේ කාලා ආලාර කාලා මේ කාලාම් කියන්නේ ඒ කොටස. ඒ භාවනා කරගෙන යන කොටස. ඒයි මේ මේකට පස්සෙලා ඥානෝත්තරිලා කියන්නේ ඥානෝත්තර කියන්නේ එකක් තියෙනවා. ඉන්නු මේ මේ සමාධියේ හැමදෙලා ඉන්න වෙලාව. මම දැක්කා. ගැල් 500ක් එතන ඉන්නේ. මා දූවිලි පොළවක් තිබුණේ. මේ දූවිලි ඇවිත්ින එකට තිවුරු ඔක්කොම දූවිලි තෙහිලා ගියා. එහෙම දෙමිලා ගියාට පස්සේ. උන්වහන්සේ සමාධියෙන් අහක කියලා බලපුවාම ඇඟේ දූවිලි. මේ කොයිද මේ තිවුරු වල දූවිලි? මොකද මේ උනේ? ඒ විනාඩිය ඇහුවා. ඒ හැම ඇයිසාමිනේ මතක නැති මේ ගල් 500ක් මෙතන ඉන්නේ. මට දැනුන්නේ. ඒ විතරක් මට වැටහුන්නේ නැහැ. ඒ විතරක් දැනුන්නේ නැහැ. මේ සාමි පුදුම සමාධියක් ඒ. මේ මෙහෙම සමාධියක ඉන්නවා ඒ. මේ කාවුතු. ඒ බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කියන දැන් එයාට බුදුදහම් ගුරු හිටපු කෙනෙක් නෙමෙයි යෝගී. යෝගී සමාධි. ඉන්නේ අන්නේ යෝගීන්ගේ ලැබුවා වූ සමාධිය. ගල් 500ක් ළඟින් ගිහලා මේ ඔක්කොම දූවිලි කක්කේ වැහිලා ගිහිල්ලා මෙහෙම දිවිලා තියා ගන්නෙ නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ අහන. ඒවායි බුදුම දෙයක් නෙමෙයි සරගා. නෑ මෙහෙම දෙයක් නෑ. ඒ වගේ සමාධියකට ගහලා නොදැයි නෙමෙයි. නොපෙණි නෙමෙයි. පෙණීම දියේදී. ඒ වගේ නොවැසි නෙමෙයි. ඇදෙන ස්වභාවය දියේදී. දැනෙන ස්වභාවය දියේදී මෙම් පියවි තත්ත්වයේ මානසිකත්වය දියේදී. මහා හිණයක් හිනහසක් ගහලා ගොවියොත් මැරිලා හරකුත් මැරිලා මහා පිරිසක් මහා හඩලියකේ ගෑකෝ ගහගෙන ඇවිදින්න. අර මලවිනිත් අරගෙන මරණ විදී යනකොට අර වගේ ස්වභාවයක අර සමාජයේ රට පියාතිය එහෙම නොවෙන්න දෙයක් ගිහිලා නෙමෙයි දැන් සැතර ගිහිලා නෙමෙයි මේ දැනීම එහෙම තියෙන්නේ. ජීවිතත් එහෙම තියෙන්නේ. ඒ පිළිබඳව සාධාරණයක් තිබුණේ නැහැ පොඩ්ඩක්වත්. ඔබේ කොයි සමාජයේද? ස්වාමීන් දැනීම නැති කරගෙන ඉන්න කෙනාගේ ඉන්නවා කියන එක කියන්නේ නෙමෙයි. ඒක මත බලවත් පුදුමාකාරදී පෙනීම දැනීම ඇහිම ඔක්කොම තියෙද්දි එහෙම එක අවධානයක් අතට ඉන්න පුළුවන් කියන එක අහපුදුමයි. එහෙනම් හිතාගන්නකො දැන් මේ ජීවිතේ ඉස්සෙල්ලා අම්මේ ඉනෙම පිටුරු කුඩියලා මේ පොඹුරු එන ගහලා ඉතින් මේ ගොවිය දෙන්නුත් මැල්ල හරක් දානකුත් විනාශ වෙලා මහා විනාශ කරන මෙතනින් ඇවිදලා මේ මිනිත් අරගෙන මහා විනාශ මෙතනින් ගිහින් කියනවා. ඒ මම දන්නේ නැහැ ඒ සිද්ධිය මම බැලුවේ. මට එහෙම ආවර්ජනාවක් නෑ. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබහන්සේට ඒ වගේ සමාජයේ දීදී නෑ නෙමෙයි මේකත්. මේ පිළිසත් වෙනවා. මේ දැනීම හිමෝ තිබුණා. ඇහෙන ස්වභාවයක් තිබුණා. පේන ස්වභාවයක් තිබුණා. ඒනවා නෙමෙයි මේක අල්ලන්නේ. ඒ නිසා ඒකේ ආවර්ජනයක් නෑ. ඒ නිසා එහෙම එකක් උනා දෙන්න දෙකේ කිව්වොත් ඕසියෙට වැටෙන්නේ. අවදා අනේක අවදාන්නේ මොකක්ද ඕනකම නෑ. මේ ස්වාමීන් වහන්සේ හිතත් තියේදී දැනුවත් තියේදී බොහොමදීට එහෙම ඉන්න පුළුවන් නම් ඒ සමාධිය කෙවල් උතුම් සමාධියක්. දැන් ඩිසයින් එකේ හරියට ඇහින්නේ නැහැ. දෙන්නේ නැහැ. දැන් ඩිසයින් එකේ ලොකු සමාධියක් වෙනවා. නමුත් ඇහිම තියෙද්දි, පෙනීම තියෙද්දි ඉදිරියට මානසිකත්වයේ ආවර්ජනය කියන්නේ නැහැ. මේක විශේෂයක්. එහෙනම් මේ සමාධිය තමයි බලන්නට තියෙන්නේ. ඒක පිළිගන්න අවශ්‍යයි. දැන් දවස් ගණන් ওই යෝගීන් ඉන්නවා. අපේ ඇඟින් උඩින් මුලින් කරනකොට ඉන්න යෝගීන් ඉන්නවා. දින ගන්න සමාජීය සමාජයල ඉන්න යෝගීන් ඉන්නවා. ඉතින් ඔබ වැරද්ද වෙන විදිහ යනවා කියන එකයි සමාජයේ ඉන්නවා කියන්නේ. ඉතින් නමුත් ඕවැයම තමයි රැවටෙන්නේ. ඔය දින ගන්න හිතේ හැකින සමාජය. මේ දැන් දකින්න යෝගීන් ඉන්නවා මොකද? මේ නිරෝධය කියන එක දැනගන්න ඕනේ. නිරෝධය කියන්නේ මොකද? නිරෝධ සමාපත්තිය මොකද කියන එක දැනගන්න ඕනේ. නිරෝධ සමාපත්තියට සම්බන්ධ නම් හුස්ම ගොඩක්වත් වැදෙන්නේ නැහැ. ගොඩක් බලන්න ඕන නයිකයි කියන අදහන ගුලන්නේ ඒ කියන්නේ නිරෝධ සමාපත්තිය සමාධියලක ඉන්නකොට අවංකම හුස්ම ගන්න එක ආගෙන බලාගෙන ඉන්න අපේ ඉන්නවා පොඩ බලන්න ඉතින් බලාගත්තා ඒ නිරෝධ සමාපත්තියට සමාධිය කියනවා පිළිබඳව අහනවා හරි හාමුදුරන් ඉඳපු දහන්නේ පස්සේ ඇති වෙන වෙනස්කම් මොනවද කියලා උන්වහන්සේ අහනවා. උන්වහන්සේ කියනවා මලමිනිය ආයුෂත් ඉවරයි. ශරීර උෂ්ණයත් ඉවරයි. එතකොට ශරීරයේ අංගමත ක්‍රියාත්මක වීමකුත් නෑ. ඒවා කුණු වෙන දෙකට බල වුණා. මලමිනියගේ වායුව ඒක. ඒ නිරෝධ මහපත්‍ය සම්බන්ධයෙන් කියනවා
උතුම් වැඩි නෙත් ධර්ම කම්පණය කුත් නෑ ඒක හති වරයි හැබැයි ශරීරයේ උස්නේ තියෙන ඉන්ද්‍රිය ප්‍රබෝධය මලවි කියලා තියෙන මේ දොන උතර මලවිගේ උස්නේ නෑ ආන්තේ ජීවිත ඉවරයි ඒක දිගන්න පටන් ගන්නවා මලවිනේ කවි නිරෝධාපතේ ඉන්න කෙනාගේ තියෙන වෙනද ශරීරයේ උස්නේ තියෙන ශරීරයේ ප්‍රබෝධය ඉන්ද්‍රිය ප්‍රබෝධය ඔන්න ඔච්චරයි මලවිනේ කවර වෙනද තියෙන්නේ මලවිනේ හෘද ස්පන්දනේ නෑ මලවිනේ හුස්ම ගන්නේ නෑ එහෙනම් අන්නේ මලවිනේ නැතිව නිරෝධාපතේ හැවටි ආදිත් නෑ මලවිනේ කවර වෙනද කරමු නැති නෑ කොහොමදวะ උස්නේ පවතිනවා ඉන්ද්‍රයන් ප්‍රබෝධය පවතිනවා මේ ඉය වෙන්නේ නැති ඉඳන් ගන්න මෙන්න මේ කියන කාරණා දෙක නිරෝධාපත කියන එකයි කියන්නේ. මේ නිරෝධාපතේ සමාධියට පුළුවන් කියලා යන්නේ කියනවා. ওই එකෙම බලාගත්තම කුෂ්ම ගන්නවා. හෘද විස්පන්දනය කියන්නේ මොකක්ද? පරිචින විස්පන්දනය. කුෂ්ම ගන්න එක කෙලින්ම දෙන්නේ. නිරෝධාපතේ දුන්නේ චතුත් අධ්‍යාන සමාපතික සමාධිය කියලා කියන බැලුවත් කය. එයා කුෂ්ම ගන්නවා. කුෂ්ම ඕන. නිරෝධාපතේ කියන චතුත් අධ්‍යානය අපි ගහන්න ඕනේ සමාපතිය වගේ. ධානය වෙනයි ධාන සමාපතිය. යතුක ඥානී සක්ම කරන්න පුළුවන් ඉරියව පහ ගන්න පුළුවන් ඔක්කොම පුළුවන්. හැබැයි හුස්ම ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඥාන සමාපත්තියට බඳනා මලවිනී දිබව තමයි වෙනසක තියෙන්නේ හුස්ම ගැනීම නැහැ. ආදී වෙන්නේ. නියෝ සමාපත්තියේ චිත්ත නිරෝධය. සමාපත්තිය කියන්නේ වෙන දෙයක් හිතක් නෙවෙයි. මලවිනී හිතක්. මලවිනී කය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම නිරෝධ ආපත්‍ය කියන එක ලාගේ හය ජීවිත රූපේ ක්‍රියාත්මකයි කර්ම සංස්කාර. ඒකේ තන උස්නේ තියෙනවා කර්ම හේතු දාතු ක්‍රියාත්මකයි. එහෙනම් ඔය කෙනා යන්නේ තියෙන්නේ ඉදාම් පුදු උස්සප්පේ. ඒ සමාපත්‍ය ඉන්නවා. ඉන්දියන් වැටෙන්නේ. මෙල්ලගෙන තිබහම ඒක තිබ්බට ඉර තියෙනවා. දැන් නැරිට කෙනෙක් මලොත් එහෙම ඉන්න ගාම බිල කඩා ගන්නවා. පළවෙනියක්. මේ බිල කෙනෙක් ගියා ඉන්නේ කෙනෙක් මලොත් එහෙම හිමිගේ බිල පාත් කරතර වෙන්න හැදේ. නිරෝධාපත්‍ය කියන එක නා බලවි කරන විදිහට ඉඳ නැහැ. හැබැයි හරි ඉන්දියාක් අතට ලැබෙනවා. ඒක විභාකරින් ලක්ෂණ පැහැදිලි කියනවා. එනිසා නිරෝධාපත්‍ය කියනවා නම් ඒක වාගේ කියනවා. මේ තවත් එකක් අපි ගහන පොතල නැදලා තියෙනවා. නිරෝධාපත්‍යක සමවිලයට කියන කිත්වර පුච්ඡන්ද දැක්කේ. අන්න ඔන්නදී වාගේ හරි ඉද්දුවත් පුච්චලා බැලුවා. එන හැටිද? හැබැයි දෙල්ලංගට මේ නිරෝධාපත්‍ය ගාව වදිනවා. මේක අපි දකින්න ඕනේ මේ වේ යථාර්ථය මොකද්ද කියලා. ඒක දෙලම නෙමෙයි. මම දැනුවත් එක්කලා මහත්තයා ධාතුන් ගන්න කියලා ගෙන පරිශීලනය කරන්න ගිහිල්ලා පුච්චල බලන්න ගියා. පොල්කට ලමුත් දාලා පුච්චල බලන්න ගියා. පොල්කට ලමුත් හොස්සන් ඉඳලා ගියා. ධාතුන් නාදේ මුත් නෙමෙයි. හැබැයි ඉලාවටන් යා දෙක දෙයක් වුණා. කකුල් දෙක පැත්තේ ඉඳලා පුපුරන්න පටන් ගත්තා පළවෙනි පටන් ගත්තේ උකුරු දෙක ඔය දැක්කල. ඔය අතිරම දැන් අන්තිම අවස්ථාව වෙනකම් කකුල් දෙක හොදයි. කකුල් දෙක තරක් පුදුමයි. උගල පුපුර ඉස්මයක් කියේ. හොඳ කරන්නේ. ඉතින් දෙල්ලංගට නේද? අපි එච්චර බලන්න ඕනේ නෑ මේ හුස්ම ගන්න අධික බලන්න බෑ නේද? ඒකම බලගන්න. මේ වගේ කතා කියන ලෝතරා බුදුරන් වහන්සේගේ ධර්ම දේශනාව සීපී සිඳියාපත් මහරහතන් වහන්සේලාගේ සංගායනා මේ සියල්ලම අභිවාදිය මහා උගතුන් දැන් ඉන්නවා. ඔව් ඒකයි කියන්නේ. එහෙනම් මේගොල්ලෝ කවුද? අපි කවුද? එතන තමයි ඉන්නේ. කල්පනා කරලා බලන්න ඕනේ මෙයා මොනවද වෙන්නේ කියලා. වැඩක් නැහැ. මේ නිකම් නිකන්ද පුළුවන් ඒකව ධර්ම දෙන්න තියෙනවා. ඊයේ තමයි මොනවා කරන්නේ. ඊයා අපි තේරුම් ගන්න බැරි වුණා නම් යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ කියන දේවල් ඒ ධර්මයේ විකෘති කරනවා නම් කොබලින් කියලා වරක් කියන්නේ. එහෙනම් අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයේ එකඟ වෙන්න ඕනේ. ධර්මයේ තේන්නන්ට වෙනවා. අන්නේ බයිය. අර බයෙන් බයි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ආපව හරවල කන පිට ගහලා කියන්න පුළුවන්. ඒකට බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ සම්පූර්ණ විරුද්ධයි කතාව. මහණනි දක්න්නේ නොදකි. මෙන්න මේ ධර්ම දන්නාට කියලා බුදුන් වහන්සේ වැඩියා. දක්න්නේ නොදකි. එතන කියන්නේ දැන් විචුණහ කියලා විශාල අවධානයක් දෙලා ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. තුනක් යක්නේ තුනක් නොදකි. දැන් බුදු පියාණන්හනේ මාත්‍රකාව කියලා වැඩි දේශනා කරේ නැහැ. දැන් මේක ඔයාලගේ ඉන්නේ අයිස බුදුරන් වහන්සේලාට කියනවා. ස්වාමීන් ඔබ වහන්සේ මේක අර දේශනා කරන දේක් වාගේ වෙන්නේ නැහැ. එහෙනම් මහන්නේ මේක තේරුම් ගන්න. අතථකයන් වහන්සේ විසින් යමක් දේශනා කරන ලද්දේ ඒ දේශනාව තුළ සියලු ආකාරයෙන් පරිපූර්ණයි මේකට කිසිම ආකාරයෙන් අඩුවක් නැහැ කියලා දැක්කේ. මේ කිසිම ආකාරයෙන් අඩුපාඩුවක් නැහැ. අඩුවක් නැහැ වැඩිද? සියල්ලෙන් පරිපූර්ණයි කියලා දැක්කේ. මුල යහපත් නැද යහපත් අග යහපත් අර්ථසහිතයි රංජන සහිතයි සර්වාකාරයෙන් පරිපූර්ණයි. මේකද ඔය බව දැක්කේ. මේකෙ මෙන්න මේ ටික වැඩි කියලා අඩු කරන්නවා. මේකෙ මේක මේකට එකතු කරන්න ඕනේ මේ විදිහට එකතු කරන්න හදන්නවා. එහෙම එකක් ඒ දහන්නේ නැහැ කියන එකයි නදකිද. දැලුවා ඔය බලන්න එහෙම එකක් ගන්න විදිහක් ගන්න කරන්න බෑ. මෙන්න මේකෙ කියනවා දක්නේ නදකිද කියලා. සියල්ලෙන් පරිපූර්ණයි කියලා දකිනවා. මේකෙ මේ ටික වැඩි කියලා අඩු කරන්න එකක් නැහැ කියලා දකිනවා. අ බැලුවා අඩු කරන්න එකක්. අන්න නදකිනවා. ඒ වගේම වැඩි මේක වැඩි කියලා එකතු කරන්න කියනවා. එහෙමනම් මේ ලාංග දකින්නේ අන්න දකින්නවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දැන් නම් ඉන්නවනේ දකින්නේ නොදකින් කියන එක නොදකින් දකින් කියන එකක් තියෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ දැකලා නැතිවම දකින්නයි ඉන්නවා බුදුරජාණන් වහන්සේට මේක වැරදි ලදීන්නේ එහෙනම් මහරහතන් වහන්සේලා සංගායනා කරපු වැරදිද ඒකෙන් කරන්නේ සංඥාවේ මුල පටන් ගන්න නැතුව රූප වේදනාවේ මුල පටන් ගන්න මොනවා කරන්නේ දැන් අපි දකින්න කතාව ඒ අවිද්‍යාව නිසාම නේද රූපයෙන් වේදනාවෙන් හටගන්න හැටි දැකෙන්නේ. රූප නැතුව වේදනාවක් හටගන්න විදිහක් නැහැ කියලා දැකෙන්නේ. සංඥාවක් හටගන්න ඒ හේතුව බව දැකෙන තේක. සංකාරයක් හටගන්න ඒ හේතුව සංඥා පහළ වුණ සංකාර හටගන්න විදිහක් නැහැ. සංකාර පහළ වුණ විඥාන හටගන්න විදිහක් නැහැ. මානෙන්නේ රූපයෙන් කරෝ වේදනාවෙන් කරෝ සංඥාවෙන් කරෝ සංකාරයෙන් කරෝ විඥාන්නේ ගමනක් හෝ ඉදීමක් හෝ වැඩිවීමක් හෝ දුරියක් හෝ නොකියු. මේ බුද්ධ දේශනාව එයා රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ මානි සංඥාවෙන්තරෝ සංඛාරයෙන්තරෝ විඥාණයෙන්තරෝ මේ රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ එන වගේ හැම දෙයක්ම දුන්නා. අතරම ගැළුවද? රූපයක් නැති වෙන සංඥාව හරගන්නවා කිව්ව හේතුව කරන්න දෙයක් නැහැ නේද? ධර්මය ධර්මය කරගන්න එක දෙල්ලමක්. දැන් කාලයක් නිදි කරේ. මහරහතන්වා කියලා වගේ හිදායිකා කරන්න දෙයක් නැහැ. හරියටම අන්තිම අවස්ථාවේ කර්ම කර්මයේදී දකින්නේ මතුවලා ආපුවලා තමයි තියෙන්නේ. අපරාධයක් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම් ඒ ධර්මයේ අඩු වැඩි කරන්න යන එක වටින්නේ. අපේ භාෂාවෙන් අපිට වැටෙන්නේ විග්‍රහ කරන්න පුළුවන්. අපි ඒ ධර්මයේ අනුකූලව අපි කියනවා නිකන්. ඒ ධර්මයේ මේක මෙහෙම දාන්න එපා මෙහෙම කරන්න කිව්වොත් ඒක හරියන්නේ නැහැ. දැන් මේක මාරු කළා ගන්න. වේදනා සංඥා සංකාර රූප මේ වේදනා සංඥා නැහැ සංඥා සංකාර විඥාන රූප වේදනා කියලා දාන්න. ඕවාගේ අපිට කරන්න හිතියක් නෑ. ඒ මහපරාදයක් ඒක. එහෙම කරන්න කිව්වොත් ඒක වැරදි නෑ. ධර්මානුකූල නෑ. පුතාගෙන් අම්මා උපදින්නේ නෑ. පුතාගෙන් තාත්තා උපදින්නේ නෑ. අම්මගෙන් තාත්තගෙන් පුතේ උපදිනා නේද? පුතා පළවෙනි එක අම්මා තාත්තා දෙවෙනි එක උපදී. අම්මා තාත්තට ඉතල පුතා හිටියා. ඊට පස්සේ අම්මා තාත්තා වපන්න කිව්වහල් රූප වේදනාවට ඉතල හන්නා කියන ගාම අම්මා තාත්තා කියලා පුතා දුවේ කියන්නේ කියන්නේ. අර වෙන්නම ඉතල. ඉතල බලන් ගුණ ධර්මයේ අනුකූල නොවන දේවල් කියනවා. ඒක ගලපන්න. ඔව් විචලේ දිසලා කිලේ දිසලා කියන එක කියවන් යන දෙයක්. අනේ ලංකාවේ ගමන පත්‍රේ ඒ ධර්මානුකූල මාර්ගයේදී සතරාහත් යාවෝද කරන්න බෑ කියලා එහෙම හිතුවත් ආරයි ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතක් පිළිගන්නකන් එයාට දුකහත්ේ වැඩෙන්නේ දුකාරයක් වැඩෙන්නේ. එහෙම කියන්නේ මේක චතුරාර්ය සත්‍ය වම හදන්න බෑ බුදු බණ අහගා මේ බණ හෙලයි මේක අහපන් කියන එක කියන. මොන හරියට. මේ වගේ මේ තම සමගිය අර එක එක මත්තන් වල දැනීම අරගෙන ඊට පස්සේ ඔකෙන් තර්කවාදෙ ගොඩනගගුවාම ඒ දැනීම පිළිබඳව හරල දැනුමක් නැති ඇති ඒක තර්කවාදයක් ඒක බොරුව බොරුව බව පෙන්වන්න විදියක් නෑ. ගැළපෙන්නේ නැති එක මෙහිම ගැළපෙන්නේ නැහැ කියලා කීවර පෙන්වන්න විදියක් නෑ. ඒ මේ වගේ දේවල් දිනුවාම ඒක නෙවෙයි ඉතින් ලොකු අමාරුවක් වෙනවා. වැදගත්මදී ඒකයි.
අපි සාප්‍රඥ කාල කියන හේතුක ප්‍රතිසංගියකින් උත්පත්ති නො වූ අය. ඥාන මගකල නොලැබීමට හේතු මොනවාද කියලා. දැන් මේක හිතා ගන්නවා මෙහෙම දෙයක්. අපි දියමන්තියක් අරගෙන ඒ ගල උපදා. නම් ගන්න අපර උපමත්තම් කරනවා. යන්ත්‍රයෙන් කරනවා. කිරිවනාගල කුද්දීල ඒ වන්තරීම කපල ඔක්මත්තම් කරනවා. දැන් දෙකම සමාන දෙකක් තියෙනවා. හරි යන්ත්‍රේ එකමයි. ඔක්මත්තම් කරපු ක්‍රමේ එකමයි. එකකින් දියපන්තියේ මැණික ඔක්මත්තම් කළා. අනිකින් අර කබොක් ගල කිරිවනාගල කළු ගල කියලා ඔක්මත්තම් කළා. දැන් කළු ගල කිරිවනාගල කබොක් ගල ඔක්මත්තම් කළේ අර මැණික ඔක්මත්තම් කරපු ක්‍රමේ තමයි. ඒ යන්ත්‍ර සූත්‍රමයි ගන්න. ඒවට අදාළව එහෙම කියartifactId. නම් කළු ගලෙන් හෝ කිරිවනා ගලෙන් හෝ කබුක් ගල් ගලෙන් හෝ පුළුවන් තරම් මේ දියමන්තිය හරි අනිත් මණිකක් හරි ඔක්මත්තන් දු ඔපේ මතු කරා. බැරි වෙන්නේ හේතුව තිබුණේ අර යන්ත්‍ර සූත්‍ර වල. ඒ උපකරණ ක්‍රමියවත් අර්ථ නෙමෙයි. අර ගලට තිබිච්ච උරුම ශක්ති විශේෂයේ නැහැ. මෙන්න මේ වගේ මේ හේතුක උත්පත්තිය කියන්නේ අලෝභ ආදේශ අමෝභ කියන. මෙන්න මේ ඒ තුනේ යුත්තෝ ලැබුව උපත. යම් දී කෙනෙක් විනත් දහමක් උදැරියක් කරපුනා. අලෝභයෙන්, අදීසයෙන්, අමෝහයෙන් කළා. ඒ හේතුයෙන් කරගත්ත කෙනෙක්ගේ ශක්ති විදීදී අති දීප්තිමත්. අන්න ඒ බඳුවන්නා වූ අලෝභ, අදීස, අමෝහ කුසල කර්මයේ පුණ්‍ය කර්මයේ. ඒ බඳු හේතුවකින් යමෙක් උපන්නා. අන්න ඉබදිච්ච පුද්ගලයා. ඉබෙන චිත්ත ස්වභාවය අති දීප්තිමත්. අන්න ඔහුගේ හටගන්න සහජ හිත. එන උපන්හිත එවන් දීප්තිමත් ස්වභාවයක් තියෙනවා. ඒ හටගන්න කර්ම සත්‍යයෙන් හටගන්නවා මනස. මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියන විද්‍යාව කියන විදිහට හටගන්න. එතකොට අන්නේ හටගන්න මනස මූලිකව හටගන්න මානසිකත්. ඒකද ධර්මයන් වැඩිමින් තමයි ඒ හට ගැනීම හටගන්නේ. දැන් අපි තියා උපලි උපමාවක් කරගමු කොහොමද කියන්නේ? අපි හරක් හමක් හරි අරගෙන හරක් හමක් මෙරපළු වගේ බඳිනවනะ මෙලීකට අර බඳලා ගන්න පොතේ අර අදින් නැතුව බඳිනවා එක බොඟවපු හරක් බඳිනවා ඒක වෙන්නේ නැහැ ඉතින් මේ විදිහට කඩගලුවෙච්ච හරක් බඳිනවා බඳලා ගහලා බලන කෝටුව අදින් හරි කෝටුවෙන් හරි දෙලෙන් පස්ස කරලා බලන අර නියම විදිහට බඳන් කරලා නියම විදිහට ඇදලා නියම විදිහට වේලි ගන්න ඒ හැමත වදිනාව කඩ නගන්න පුළුවන්ද අර පොබු අමි අදගලු වෙච්ච හැමයි නියම විදිහට අදපු නැති හැමයි දුම්කාරී ගන්නද එයන් ඒ වගේ අපි මේ බල කියනකොට ධම්ම අවබෝධය ලැබෙන්නේ කනට බල ඇහිලා ඒ විලි හිතර අරමුණ ඇවිදින්න ඒ අරමුණ ඔබ නැහිලා ආපු හේතුලින් තමයි යථාභෝධය ලැබෙන්නේ යථාභෝධය නැගීම අර හොඳට ඇදගෙන හැමත ගහගුණාම හොඳ හදාක ඇගෙනවා වගේ. ඒ වගේම ගැළපෙන ශබ්ද අලක් නැතිවම වාද. නියම කම්පණයේ යකිනේ ඒක පොත. නියම විදියට සංඥා යකිනේ ඉන්නේ ඒක පොත. ඉතින් අයි විහෙතුක පුද්ගලයාට හෝ අහෙතුක පුද්ගලයාට එන්නේ අර මනකින කොටද? අර කර්ම ශක්තිය ගොඩනගලා තියෙන දුර්වලක. දුර්වල මනකට අරමුණු වැදුනහම අවශ්‍ය කරන්න ආව නියම தත්යේ මනතර පසු කරලා දෙන්නේ. ඒ නිසා කවදාවත් යථාභූතිය ලබන තරම් ඊසන් නුවණක් ඇති වෙන්නේ. ඒ අහන්නේ හොඳ තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න බැරි නිසා යාර මාර්ගඵල අවබෝධ කරගන්න බැහැ. ඥාන මාර්ගඵල ලැබෙන්නේ නැති නිසා. මනස තීක්ෂණ වෙන්න ඕනේ මනස නිකන් තීක්ෂණය කරන්න බැහැ. අධ්‍යාත්ම තීක්ෂණ අපේ ඉන්නේ. බාහිර තීක්ෂණ කරන්න හදුවට හරියන්නේ නැහැ. කෝටුව කොච්චර හොඳට ගත්තත් ඔබ උපයහමට කල්ලා හිටන් නියම හදි ගන්න බැහැ. කොච්චර දක්ෂ බෙරකාරයෙක් ගැහුවා නියම හදි ගන්න බැහැ. මොකද? අර බදලා තියෙන හැම දෙයකම පරිුත් වෙන නිසා. ඒක දෙන අඩුපාඩු වෙන නිසා. ඒක හරියට කරුවා නම් තමයි ඒකේ නියම හද ගන්න පුළුවන්. නියම වේපදේ වදින්නේ ඔබට. ඒ වගේ තමයි මනසට හඳ ලැබෙන දෙයක් වෙන්නේ. මනසට ලැබීම ලැබෙන්නේ ඒක වෙන්නේ. පංචකාම සම්පත්තිය අපිට විදුරු වශයෙන් ඇවිදින්න. අපිට ප්‍රිය අපි පිනවල සතුට කරන දෙයක් හැටියට ලෝක සත්‍යය හිතයි. දැන් බුදු පියාණන් වහන්සේ මේකට උපමාවක් දේශනා කරනවා. යම්කිසි මිනිසියෙකුට අකෝපස් ආදරීයයක් තියෙනවා නම්, ඌට අකෝපස් සාන කරලා ඔහු නිරෝධ කරන බලාපොරොත්තුෙන් යම්කිසි මිතුරු වෙකින් කෙනෙක් එනවා. නමුත් ඔහු වෙන්නේ උපක්‍රමශීලීව මොහු බලන්න වහක් දීලා. ඒවා හඟවන්නේ නැතුව මිතුරු වෙකින් ඇදලා තමයි අකෝපස් සානියම කරනකොට. අර උපස් සාන ලබන්න ඉතන මට හොඳ මිතුරෙක් හම්බ වුණා. මේ පිළිගැන බොහොම වැදගත් මම. ඔය අදහසින් ඉන්නවා. පව කාලෙකදී ඔහුගේ තේරුම් ගන්න ලැබෙනවා. ඔය මිතුරු වෙකින් ඇරිගෙන ඉන්නේ තමා මරලා යන්න උපක්‍රම හිවිව මරලා යන්න වහක් දීලා විනාශ කරලා යන්න ආපු පුද්ගලයෙක් කියේ. ඔය දිහා දැක්කම දැනගත්තා. මේ මිතුරු වෙකින් මාසාරා ඇවිදින්නේ හතුරෙක් නේද කියලා ඔහු නිගමනය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනාර මිතුරු වෙකින් හිතා හිටපු කාලේ කියලා කියන්නේ මිතුරෙක්. ඒ කාලේ කියලා කියන්නේ තමන් නොදැන හිටියා හතුරෙක්. මෙන්න මෙයාගේ පංචකාම සම්පත්තිය නැමැති හතුරා විනාශයට පත් කරන්න අපි කරා ඇවිදිලා අපි නොදන්න නිසා මිතුරෙක් හැටියට අපි හිතායි. යම් දවසකදී මේ මිතුරෙක් හැටියට ඉන්න හතුරාගේ ස්වභාවය දැක්ක දවසට මෙතෙක්කල් අපි වටා මේ එකතු වෙලා හිටිය පංචකාම සම්පත්තිය නැමැති හතුරු නිසා මිතුරු නෙමෙයි කියලා දැනගන්න. එහෙනම් මෙතෙක්කල් මිතුරෙක් කියලා මං හැවටිලා හිටියා මිතා. මිතුරෙක් ඉඳලා නැහැ කියලා දැක්ක. එන පංචකාම සම්පස්සිය කියන වචනේ හිතායිනේ පංචකාම විපස්සිය. යථාර්ථින පංචකාම විපස්සිය. යථාර්ථේ දැකලාගයි මේක එහෙම කියන්නේ. එතකන් අපි කියන්නේ පංචකාම සම්පස්සිය. ඔය ලෝකයේ හැම වෙලෙම විතුරු වෙහින් අරගෙන ඉන්න පංචකාම. ඒ දක ලෝක සම්මත කරා මොකද පංචකාම සම්පස්සිය. යථාර්ථයේ හරියට වැටගනු දස්සක. පංචකාම සම්පස්සිය නෙමෙයි පංචකාම විපස්සියනේ නියම වචන කියලා දැනගන්න. හැබැයි ඒ අය කිව්වොත් එහෙම අනික් අය පංචකාම විපස්සය කියන ලෝකය කියන උඹට විසුද කියලා. අපි දැකලා තියෙන පංචකාම සම්පත්තියක් ඇති. අධ්‍යක්ීම තියෙන සම්පත්තියක් ඇති. එහෙම හිර කොහොමද විපස්සය කියන්නේ කියලා. ඒ යථාර්ථය කියන පුදුරයක් ගන්නහන්න පුළුවන්. නමුත් යථාර්ථය මොකද පංචකාමයේ යමක් වාගේ. ලෝක සත්‍ය සසර දුකට අදමන වශයෙන් එන්නේ. මායා දර්ශනයක් ඇදී පෙනී හිල්ල මුලාවට පස් කරනවා මිස සුප්තියට පත් කරලා පූර්ණක දෙයක් නෙමෙයි. ආ ලෝක සත්‍යයට අසහනකාරී මානසිකත්වය ගොඩනගනක සතර දුක් විදෝයිදෝ ඉදිරියට ගියේ. අනන්ත සංසාරයේ පටන් ආව පොදුම සූක්ෂම හතුරු. හොයාගන්න බැරි නිසා ලෝක සත්‍යයනේ යථා ධර්මයක් එන තාක්කල් ලෝක හොයාගන්න බැරි නිසා තමන්න තනියෙන් බේරෙන්න ක්‍රමයක් නැති. අන්තිම සූක්ෂම හතුර තමයි පංචකාමී සම්පත්තියක් වශයෙන් ඉන්නේ. ධර්මයේ තුනේ තේරුම් ගත්ත දවසට තමයි හරියට මේ හතුරේ පංචකාමී නම් සම්පත්තිය හැකිතාවේ හතුරේ. මේකනේ මට තියෙන පළවෙනි විපස්සය. මේකේ නේද මේක වෙනස විඩාතේට පත් වෙන්නේ කියන්නේ හැමක් හකින් දතිය. රටේ අර මාකි මාළු අල්ලන්නේ යන මිනිස්සේ දිලි කොක්කයි දිලි විද්දයි ඈනයි මාළඟට මාළු ගන්න ගොට්ටකුලි හැමගුයි හයිය. අරන් ගියාට පස්සේ දැන් අපි අහනවා මාළුවන්ට හිතට එකක්වත් උදව් තිබුණා. මාළුවන්ට යහපතක් කරන එකක්වත් ඔය මාළු අල්ලන්නේ යන කෙනාට තිබුණා. මාළුවන්ට විනාශයක් ඇති කරන දේවල් නෝ ඒ මනුස්සයාගේ තිබුණා නේද? වෙන එකක් තිබුණා. ඕකෙන් ගිහිලා මිනිහ මොකද කරන්නේ? අර මේ මිරිපිටේ පටලවල හැන්නේ අමුණලා. අර මිරිකෝපේ දාගෙන බලාගෙන ඉන්න මාළු වල කවු වෙන්නේ කිව්වා. ඒක මාළුවෙක්ට ඒක නහු වෙන්නේ නැහැ. එහෙනම් මිරිකෝක්කයි. මිරිපිටයි. මිරිකෝක බහිර රැහැණයි. අර මාළු ගන්න දාගත්ත මාළු ගොටුවයි. ඔය හතර විතරක් අරගෙන මාළු අල්ලන්න ගියොත් එක එකවත් ඒ හතරෙන්ම අල්ලන්න බැහැ. නම් මාළුවන්ට විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ ඔය හතරෙන්ම. හැබැයි ඔය හතරෙන් විනාශ කරන්න හැම කීලා එක ගෙන්නේ. ඒක රසවත්. අන්නේට අමුල්ලා දැම්මොත් මොකද වෙන්නේ? මාළුවන්ට අර මහ විනාශය සිද්ධ වෙනවා. එහෙනම් මාළුවන්ට විනාශය සිද්ධ කරන පළවෙනිම කොටස මොකද වෙන්නේ කියේ? අනෑම. හැම නැති දවසක අනිකදිම නැදලා. මේ අනි හේරම මාළුවන්ට විනාශ කරන දේවල් වලින් රසවත් ප්‍රියකරන හැම තමයි පළවෙනි අමුල. එයල් පංචකාම සම්පත්තිය නැමැති උගුල එම තමයි. මේ දුක නැමැති මේ කොක්ක පටලවාගේ දාගෙන මේ සසර ගමන ගෙනියන පළවෙනි උගුල. ඕක දැකපු දවස පංචකාමයේ කියන මහ විපත්තියක් නිසා සම්පත්තියක් නෙමෙයි කියලා කියනවා. එයාට අපි දකින්නේ සම්පත්තියක් හැටියෙන් නෙමෙයි. ඒක විපත්තියක්. ඒක දකින්නේ. පෙර අකුසල කර්මය කියන අකුසල කර්ම වලට මුල් දුනේ ඔක්කොමනේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඒවා බලවත්කම නිසාමයි අකුසල කර්ම කරලා තියෙන්නේ. ගහලා හරි මරලා හරි කපලා හරි කොටලා හරි හොරගම් කරලා හරි මං කොල්ල ගාලා හරි මොනවා කරලා හරි මගේ පංචකාම සම්පත්තිය විඳගන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඕක තමයි ලෝක සත්‍යය සියලුම අවිරේ කරලා තියෙන්නේ. දසකුසල්ම කරලා තියෙන්නේ. දැන් දසකුසලේ ලෝක සත්‍යය නිකන් බැඳෙන්නේ නැහැ. සම්පත්තිය මුල් වෙච්ච නිසාමයි සම්පත්තිය කියලා ගත ප්‍රාමාසවාදී නිසාමයි දසකුසලේ සත්‍යය බැඳිලා තියෙන්නේ. දැන් මේ නිසාම තමයි අනන්තත්වන හතරපාද දුක් විඳලා තියෙන්නේ. පංචකාම සම්පත්තිය නැමැති උගුලන තිබුණා නම් ලෝක සත්‍යයේ කවදාවත් සතර අපා දුකට වෙන්නේ නැහැ. වැඩෙන විදිහක්. දැන් සතර අපා දුක ඇත්තම පළවෙනි උගුල තමයි පංචකාම සම්පත්තිය නැමැති වගේන් අපි අරන් හිටපු ආස්වාදී. එහෙනම් ඒක තේරුම් ගත්තට පස්සේ ඒක හැබකිය අපි නිගමනය කරන්න පුළුවන් කමක් නැති වෙනවා. අන්දහම අවබෝධීති ලැබෙන තීරණ. එහෙනම් හැබ දුකක් හැටියට දකින්න දුක උලක් හැටියට දකින්න උපේක්ෂාව අනිත්‍ය හැටියට දකින්න. ඒතර වේදනාව පිළිහිද දැනගත්තා ආවෙනවා කියන්නේ වේදනාව පිළිඳර ගන්න සැප දුකක් හැටියට දකින්න ඕනේ. දුක උලක් හැටියට දකින්න ඕනේ. උපේක්ෂාව අහිංසකාවෙන් දකින්න ඕනේ. මෙන්න මේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කිදී මේ ආකාරයෙන් දැක දවසට වේදනාව පිළිඳර ගන්නවා. වේදනාව පිළිඳර ගන්නවා වේදනා නිරෝධ වෙනවා. වේදනා නිරෝධන සංඝා නිරෝධය සංඝා නිරෝධන උපාදාන නිරෝධය උපාදාන නිරෝධන භව නිරෝධය භව නිරෝධන ජාති නිරෝධය ජාති නිරෝධන ජරා මරණ දුකපදී දුක් දුමනක පාය සියල්ල නිරෝධයි. ඔබට වේදනාවක් වේදනාවක් කියන්නේ වේදනාව පිළිසින් දකින්න කියන එක වෙන්නේ. ඒකේ සිද්ද දකින්න කියන්නේ. වේදනාව ලෝක සත්‍යය ප්‍රිය කරනවා. සැප වේදනාව ප්‍රිය කරනවා. දුක් වේදනාවක් කියනකොට ඒකෙන් ගෙන් වෙලාකින් අයි සැප වේදනාවට යන්න ප්‍රිය කරනවා. දුක් වේදනාව ප්‍රිය කරන්නේ නැහැ. ඒක තමයි ගැටෙන සැප වේදනාව පස්සේ දුවන. උපේක්ෂා වේදනාව කියන්නේ ප්‍රිය කාලයක් යනකොට නෑ නෑ සැප වේදනාවට ආයි යන්න බැහැ කියලා අදහස වෙනවා. ආයි යන්න සැප වේදනාවට වැඩි. නෑ ප්‍රියභාවයේ හිදී මෙන්න ඒක යථාර්ථය දකින්න ඕනේ. වේදනාව කියන්නේ මොකක්ද? ඒකේ ස්වභාවය මොකක්ද? ඒක දකින්න ඕනේ. ඒ රූපේ වෙන පිළක් වාගේ දකින්න. වේදනාව දියබු පිළක් වාගේ දකින්න. ඒක කොහොමද ඔක්කොම? සංඥාව මෙරිතුවක් වාගේ දකින්න. සංකාරකේ හරයක් නැති කෙසේ කඩක් වාගේ දකින්න. විඥානි මැජික් කාර්යයක් නැහැ මායාකාරයක් වාගේ දකින්න. ඔය උපමා පහෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන දැනගත්තාම පංචස්කන්ධය අභාසින් දැනගත්තා. මේ පංචස්කන්ධය අභාසින් දැනගත්ත අතර පංචස්කන්ධය පිළිබඳ යම් චන්දරාගයක් තිබුණා ඒකෙ පිළිදේ. පංචස්කන්ධයේ චන්දරාගයක් තිබුණා යලි යලි පංචස්කන්ධය ගොඩනගා ගන්නා වූ මුල් ධර්ම ඉවරයි. එහෙනම් පංචස්කන්ධය යලි යලි ගොඩනගා ගන්න. ඉන්නවා පාරකම් ඉතුරු පංචස්කන්ධය තියෙනවා. කියන්නේ චන්දරාගයේ දුරු වෙච්ච පංචස්කන්ධය පතුභාවයක් හද ගන්නවාට හේතුවක්. එහෙනම් පසුභාවයක් නැහැ මේ අන්තිම જાතිය. ආයවන්තිම જાතිය හත් දහේ පුණබවගේ ඒකයි.